කවුරුත්ම සාධාරණයෙන් නමහන් මේ ශ්‍රම දිනාතම ප්‍රයෝජනවත් විය හැකි ඒ වගේම නිවන් ලබා ගැනීමට උපකාර වන ආකාරයේ සරල දේශනාවක් ඉදිරිපත් වීමට අදහස් කරන ලබන්නේ මේ දේශනාව අහලා ඒ අනුව පිළිපදින්නට සිතාගෙන ඒ අනුව පිළිපදින්නට ඕන. ඒ කිරීමෙන් තමයි ඒ ධර්මයෙන් මේ ඇට ප්‍රයෝජනයක් ගත හැකි වන්නේ. එහෙම නැතුව ධර්මය අහලා කුසලයක් ඇති කර දෙන නිවන්ස ලැබේවා කියලා ප්‍රාර්ථනා කර පමණින් මේ ධර්මයේ ඇසීම තුළින් නිවන් ලබන්නට බෑ. ඒ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් තමා අත්දකින්නට ඕන, ප්‍රායෝගික වශයෙන් කරන්නට ඕන. ඒකවල තමයි ධර්මයක් ඇසීමෙන් පල ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් දිනක් දුනා එක්තරා විශ්වගොස් මෙලෙසින් ප්‍රශ්නයක් විමසුවා. කතන්කෝ බන්තේ ධානතෝ කතම් පස්සතෝ සක්කාය දිට්ඨි පරියතීති. කෙසේ දැකීමෙන් කෙසේ දැනගැනීමෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවද? මේකයි ඒ ප්‍රශ්නේ සාමාන්‍ය අදහස. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ සෝවාන් මාර්ගඵල ලැබීම තුළින්. සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය චිකිත්සා සේලබ්බද පරමාස්තේ සංවර ධම්ම තුනම සම්පූර්ණයෙන්ම සේ කරනවා. සක්කාය දිට්ඨිය නැති කිරීම සඳහා පමණයි භාවනා කළ යුතු වන්නේ. විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංගෝණ ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා අමුතුවෙන් කළ යුතු කිසිම භාවනාවක් නැහැ. එතකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළා සෝවාන් මාර්ගඵලයේ ලැබීමට යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් පළමුවෙන්ම සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් විතරක් නිරන්තරයෙන්ම අහපු ප්‍රශ්නයක් කියනවා. සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය බන්තේ උච්චතේ කිත්සාවතානකෝ බන්තේ සක්කාය දිට්ඨිය හෝතිය. සක්කාය දිට්ඨියයි සක්කාය දිට්ඨිය කියලා ප්‍රකාශ කරනවා ඒ සක්කාය දිට්ඨිය කියන ප්‍රේෂිත තුළ පිටන්නේ කෙටකින්ද කියන එකයි ඒ සාමාන්‍ය සරල අදහස. මේකට බුදුරජාණන් වහන්සේ බොහෝ විට දීලා තියෙන එකම පිළිතුරක්. ඉද දිට්ඨේ අස්සතව පුතජනෝ රූපං අත්තතෝ සම්පස්සතේ රූපං තම්මා අත්තානං අත්තනිමා රූපං රූපස්මින් ආස්ථාන. මේ ආදී වශයෙන් මේ විතරේ දෙකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා. අස්සතවෝ බව ඒ කියන්නේ බොහෝ වැසෝ පිළිවෙතෙන් නැති පුත්තජන කෙනෙක් රූපං අත්තතෝ සම්පස්සතේ රූපේ ආඥා කියලා සිටිනවා. රූපවන්තං අත්තානං මේ ආත්මයේ රූපවත් එකක් කියලා හිතනවා. ඒ වගේම ආත්මය තියෙන්නේ රූපය තුළේ කියලා හිතනවා. නැත්නම් රූපය තිබෙන්නේ ආත්මය තුළේ කියලා හිතනවා. එතකොට මේ රූපස්කන්ධය පිළිබඳ තමන්ගේ ශරීරය පිළිබඳව ආත්ම දෘෂ්ටිය ඔය ආකාරයෙන් හතර විදිහකට ඇති වෙන්නද පුළුවන්. රූපය තමයි මගේ ආත්මය කියලා හිතනවා. ඒ පළවෙනි එක. නැත්නම් මේ ආත්මය රූපවත් එකක් කියලා හිතන එක. රූපය තුළ ආත්මයක් තිබෙනවා කියලා හිතන එක නැත්නම් ආත්මය තියෙන්නේ රූපය තුළයි කියන එක. එහෙම නැත්නම් රූපය තියෙන්නේ ආත්මය තුළ, ආත්මය තියෙන්නේ රූපය තුළ දෙආකාරයෙන් හිතනවා. මේ වගේම තමයි වේදනාව ගැන හිතනවා. වේදනාව ආත්මයක් ච, ආත්මයේ වේදනාවවත් එකක් ච, ආත්මය තියෙන්නේ වේදනාව තුළය නැත්නම් වේදනාව තියෙන්නේ ආත්මය තුළයි කියලා හිතනවා. එන වේදනා ස්කන්ධයේ පිළිබඳ සංස්කාරයේ ආකාරයෙන් පිළිගන්න. සංඥාව හඳුනා ගැනීම සංඥාව පිළිබඳ තේ ආකාරයෙන් හිතනවා. සංඥාව තමයි ආත්මය. ආත්මයේ සංඥාවක් එකක්. සංඥාව තුළයි ආත්මය තියෙන්නේ. නැත්නම් ආත්මය තුළයි සංඥාව තියෙන්නේ. ඒ විදිහට සංඥා ස්කන්ධයේ පිළිබඳ සංස්කාරයේ පිළිගන්න. සංස්කාර කියන්නේ සිතේ පහළම සිටේවි. රූප සංකේතන, ශබ්ද සංකේතන, ගන්ධ සංකේතන, රස සංකේතන, පුත්තම්බ සංකේතන, ධම්ම සංකේතන කියන කොටස් 6. රූප පිළිබඳ සිටෙවිලි, ශබ්ද පිළිබඳ සිටෙවිලි, ගන්ධ සෝල පිළිබඳ සිටෙවිලි, රස පිළිබඳ සිටෙවිලි, කාය දෙන්නේ ස්පර්ශ පිළිබඳ සිටෙවිලි, මනස දෙන්නේ දී ධර්මණු පිළිබඳ සිටෙවිලි. මේ සංකේතනාවන් වලට මේ සිටෙවිලි තමයි සංස්කාර කියන්නේ. මේ සංස්කාර තමයි ආත්මය කියලා කෙනෙක් හිතනවා. නැත්තම් ආත්මයට හිතන්නට පුළුවන් දෙයක් ආත්මය සංඛාරවත් එකක් කියලා හිතනවා. එහෙමත් නැත්නම් සංඛාර තුල ආත්මය තියෙනවය, ආත්මය තුල නැත්නම් සංඛාරය තියෙනවයි, සංඛාරය තිබෙනවයි කියලා හිතනවා. එතකොට සංස්කාර ස්කන්ධය ගැන ආත්ම දෘෂ්ටියට හිතන්නේ ඒ හතර ආකාරයි. මෙලෙසින්ම විඥානය කියන්නේ දැනීම. විඥානයේ ප්‍රධාන කොටස් හයක් තියෙනවා. චක්ඛ විඥාන, සෝත විඥාන, ධාන විඥාන, දීප විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඇහැට රූපයක් දැක්වට පසුව ඇති වෙන දැනීමද චක්ඛ විඥාන කියන්නේ. කනට ශබ්දයක් ඇසුවාට පස්සේ ඇතිවන දැනීමද කියන්නේ සෝත විඥානය කියලා. නාසයට ගඳ සුවඳ දැනුණාට පස්සේ ඇතිවන විඥානය ධාන විඥානයයි. දිවට රසක් ගෑවුණාට පසු ඇති වෙන දැනීම දීවහා විඥානයයි. කයට යම් කිසි දෙයක් ගෑවුණාට පස්සේ ස්පර්ශ වුණාට පස්සේ දැනෙන විඥානයද කියන්නේ කාය විඥානය කියලා. මනසට ධම්මාරමුණක් හමු වුණාට පස්සේ යම් කිසි අරමුණක් හමු වුණාට පසු ඇති වෙන විඥානයේ ඒ දැනීමද කියන්නේ මනෝ විඥානය. මේ විඥානය තමයි ආත්මය කියලා හිතනවා. නැත්නම් ආත්මය විඥානවත් එකක් කියලා හිතන්න පුළුවන්. ආත්මය තුල විඥානය තියෙනවා කියලා හිතන්නවත් පුළුවන්. විඥානය තුල ආත්මය තියෙනවා කියලා හිතන්නවත් පුළුවන්. මෙතන ස්කන්ධ පහක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ මේ ස්කන්ධ පහට එක එක ස්කන්ධය පිළිබඳ හතර හතර ආකාරයෙන් මේ සක්කාය දිට්ඨිය ගැන පිළිසඳ තුල හිතන්නත් පුළුවන්. එමේසා සක්කාය දිට්ඨිය විසි ආකාරයකින් මෙතන ක්ලේශිත තුල ඇති වෙනවා. මේකට කියනවා විශේෂිත ආකාර සක්කාය දිට්ඨිය විසි ආකාර සක්කාය දිට්ඨිය කියලා. එන්න මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්නට ඕන සෝවාන් වෙන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින්. එතකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ යුත්තේ කෙසේද? නැත්නම් කෙසේ දැනීමෙන් කෙසේ දැන ගැනීම තුළින් කෙසේ දැකීමෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය දැකල යුතුද හැකිද කියන ප්‍රශ්නේ තමයි විමසෙන්නේ. මේ සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීමට නම් එන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ ආත්ම නොවේ කියන එක තමයි අවබෝධ කරගත යුතුම. ආත්මයක් නෙවෙයි මේ අනාත්මයි කියන එක. මේ ආත්ම අනාත්ම කියන ස්වરૂපය අවබෝධ කරගත යුතු වන්නේ අධ්‍යයත තුනකින්. පළමුවෙන්ම මේ අනාත්මයේ පිළිබඳව වේදී ඇති පොත්පත් කියවලා එවැනි ධම්මදේශනා අහලා ධර්මය සමග සාකච්ඡා කරලා දැනුමක් ඇති කරගන්නට ඕන. ඒ දැනීම ඇති කරගෙන ඒ දැනීම ඇති කර ගැනීමෙන් කිසිසේත්ම සෝවාන් වන්නට මාර්ගඵලයක් ලබන්නට බෑ. ඒක සුතමේ ඥානයක් පමණයි. මේ ඥානය ඇති කරගත්තාට පසුව තමාම අවබෝධ කරගන්නට ඕන ඒකාන්තයෙන්ම මේ කොටස් ආත්ම නෙවෙයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, සත්‍යයේ පුද්ගලෙක් නෙවෙයි කියල. අනාත්මය කියන එක තමන්ට පැහැදිලිවම අවබෝධ විය යුතුයි. මෙන්න මේ අවබෝධය ඊළඟට ඇති කරගන්නට ඕන තමන්ගේ නුවණේ මට්ටමට අනුව, ප්‍රඥා මට්ටමට අනුව ඒ අවබෝධය ඇති කරගත හැකි වන්නේ. මේකට කියන්නේ චින්තාමය ඥානය කියලා. ඒකිනුත් නිවන් ලබන්නට බෑ. නිවන් ලබන්නට නම් භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් භාවනා ඥානයක් ඇති කරගන්නට ඕන, ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්නට ඕන. මේ නාම රූප නැත්නම් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දෙක දෙක අවශ්‍ය කියන තුනින් ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දැකීමෙන් තමයි කෙනෙකුට පුළුවන් වන්නේ රූපේ තුල ආඥාවක් නැතේ, වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතර තුල ආඥාවක් නැතේ, මේ නාම රූප තුල ආඥාවක් කියලා ගන්නට කිසි දෙයක් නැතේ කියලා සත්‍ය දිට්ඨිය සම්පූර්ණයෙන් පැහැින ගන්නට පුළුවන් වන්නේ. එතකොට මේ පිළිබඳව අප මේක කලින් අනාත්මානුපස්සනාව පිළිබඳ දේශනා 16ක් කරලා තියෙනවා, පිළිපැම්ම කරලා තියෙනවා. මේ දේශනා මේ අහල ඇති නිසා ඒ වගේන විස්තර අද කතා කරන්න තියෑම අවශ්‍ය වන්නේ නැහැ. විශේෂයෙන්ම ඒක සරල වශයෙන් කියනවා නම් මේ ආඥාවක් ලෝනෝයි කියන කතාව විස්තර කිරීම සඳහා ඒක සරල කරුණු ටිකක් පමණක් දැන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. තමන්ගේ ශරීරයේ ආඥාවක් කියලා බොහෝ දෙනෙක් හිතනවා. මෙතන මම කියලා සිතෙක් හිතෙනවා. නැත්නම් මේ ශරීරය මගේ කියලා හිතන්නත් පුළුවන්. මේ ශරීරයේ ස්ත්‍රියක් නැත්නම් පුරුෂයෙක් කියලා හිතන්නත් පුළුවන්. ජීවයක් සත්වයෙක් කියලා හිතන්නත් පුළුවන්. මේ සෑම එකක්ම වැරදි දෘෂ්ටියක්. හරියවා නෙවෙයි. නියම දෙක මේ සක්වත් ආත්මයක් හෝ සත්‍ය පුද්ගලයෙක් නොවේ, අනාත්මයි කියන එක. මේට තමන්ගේ ශරීරය තමන් ඕන විදිහට පවත්වා ගන්න පුළුවන්ද කියලා ඇසුවොත් එහෙම ඒකට දිය යුතු එකම පිළිතුරු වන්නේ තමන් ඕන විදිහට මේ ශරීරය පවත්වාගෙන කිසිසේත්ම කිසිවකට හැකියාවක් නැහැ. තමන් කොච්චර ලස්සන වෙන්න ඕන කියලා හිතුවත් මේ රූපේ ලස්සනව තබා ගන්නට හැකියාවක් නැහැ. තමන් කොච්චර නිරෝගීව ඉන්න ඕනේ කියලා හිතුවත් හැමදාම නිරෝගීව මේ රූපේ තබා ගන්නට හැකියකමුත් නැහැ. තමන් හැමදාම තරුණයෙක් වශයෙන් තරුණියක් වශයෙන් ඉන්න ඕනේ කියලා කොටෙක් අදහස් කළත් මේ රූපය අපට ඕනේ විදිහට ඒ තරුණ භාවයෙන් තබා ගන්නට බැහැ. මේවා ජරාවට යන විට ජරාවටපත් වෙනවමයි. මේ රූපේ මරණයට පත්වන්නට ඉඩ නොදී තබා ගන්නට ඕනේ කියලා හිතුවත් එහෙම කරන්නටත් බැහැ. මේ රූපය අප පිරිසිදුක පෙන්න්නේ නැත. ඉදෙනදී පිරිසිදුම් තබා ගන්න තෝරන්නේ කියලා හිතවත් හිමත් කරන්නට රූපය අපට ඕනෑ විදිහට පවස්සන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒ රූපේ කෙට්ටු කරන්නට ඕන නැත්නම් මහත් කරන්නට ඕන කියලා හිතවත් අපට ඒව කරන්නත් බෑ. එතකොට මේ රූපය තමන්ට ඕනෑ විදිහට පවස්සා ගන්නට බැරි දෙයක් නිසා මේක අනාත්මයි කියලා සරල වශයෙන් තේරුම් ගන්න ඕන. ඊට අමතරව මේ රූපය හේතුන් නිසා හටගත් දෙයක්. ඒ හේතුන් රාශියක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන එකක් තමයි මේ ආහාර පාන. ආහාර පාන ගත්තොත් තමයි මේ රූපේ ශරීරයේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. ආහාර පාන මත බඳාපවතින ආහාර පාන නිසා ඇතිවන මේ රූපය ආත්මයක් කියලා ගන්නට කිසිම හැකියාවක් නැහැ. අනිත් අතින් මේ රූපය තුළින් ජීවිතාකාර දුක් පීඩා කරදර අපට පණවිදින්න සිදු වෙනවා. බුදුහාමුදුරුවෝ මෙහෙම පාඨයක් ප්‍රකාශ කරනවා. රූපං ඉදං වික්ඛේ යත්ථ අභේෂණ ඉදං රූපං ආබාධාය සංවත්තේය යත්මංසකෝ වික්ඛේ රූපං අනත්ථ තස්මා රූපං ආබාධාය සංවත්තේය. මේ රූපය තමන්ගේ එකක් නම් මේ රූපය ආත්මයක් නම් මේ රූපයේ කිසිසේත්ම ආබාධයේ පිණිස දුක පිණිස හේතුවන්නේ නැහැ. මේ කියන්නේ රූපය තුළින් ආබාධයක් දුකක් ඇති වෙන්නේ තමන්ගේ එකක් නම් තමන් දෝන විදිහට පවස්සලා මෙයන්ට පුළුවන් වෙන්නේ තෝරන. යස්මාංචකෝ වික්ඛේ රූපං අනත්තා මේ රූපයේ ආත්මයක් නොවන නිසාම රූපය තුළින් විවිධ දුක් ගැනට පීඩා කරදර අපට අත්දකින්නට වෙනවා ආබාධ ඉගෙන දෙනවා. ඒක අමතර යම් කෙනෙකුට සමත්තරට සමාධි ප්‍රඥාව දිනේලා තියෙනවා නම් ප්‍රතිසම්ප විඥාණයයි කියලා ලබන ඉස්සල්ලා මවපිසට පිළිසඳගත් විඥාණයේ දේශක අවධානය යොමු කළොත් එහෙම මේ රූපය ආත්මයක් නොවේ කියන කරුණ තේරුම් ගන්නට පුළුවන්. මේ කරුණ විස්තර කරනකොට කොටස් දෙකකින් මා විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ භාවනා දිනුක දිනු වලට එන එක දිනු නැති අයට තවත් එකක්. මේ භාවනා දේවල් නැති කෙනෙක් කල්පනා කරලා බලන්න ඕන. තමන් ඉස්සෙල්ලා මව කුසට ආවේ කොහොමද කියලා. අම්මයි තාත්තයි එකතු වුණාම එකතු වෙච්ච නිසා ඒ සංගෝගයේ වෙච්ච නිසා ඇති වෙච්ච දහස කොටසක ඒ ඉස්සෙල්ලා මව කුසේ පිළිස්සන දන්ත විඥානය හටගත්තා. එතකොට මේ විඥානය හටගත් එල්ලුනේ ගිහිල්ලා එල්ලුනේ අම්මගේ සහ තාත්තගේ සංගෝගයෙන් 15 දහස කොටස් දෙකක ඒ අම්මගේ සහ තාත්තගෙන් 15 දහස කොට එකක්වත් තමන්ගේ නේ වේවාණුගේ අම්මා තාත්තා කියන්නේ බාහිර දෙකක් තමන්ගේ දෙයක් නෙවෙයි. මේ රූපේ හැදුනේ පටන් ගත්තම බාහිර දෙකකින්. ඒ බාහිර අම්මන් තාත්තගේ දහතුන තියෙන්නේ මූල දහතු හතරක්. මේ ලෝකේ හැදිලා තියෙන ඕනෑම රූපයක් හැදෙන්නේ මූල ධාතු හතරකින්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන. එතකොට මේ පස්සන ස්වરૂපේට වේල්ල කරවන පස්සන යන ගතියට පස්සන කොටසක් ඒකේ තිබුණා. වතුර ගතියක් ඒකේ තිබුණා. ප්‍රශ්නයක් හෝ ශීතලක් ඒකේ තිබුණා. සිංදිච්ච ස්වરૂපයක් ඒකේ තිබුණා. වායු ගතිය තිබුණා. එන්න මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු කොටස් හතරක් තමයි යම්මයි තාත්තා සංයෝග වෙන්නේ සිතා ඇතුළේ. ඒකේ මේ ප්‍රතිසම්ප විඥාන ඉස්සලම අවකෂගතමින් සිත දෙහිල්ල එළුණා. එතකොට මේ මූල ධාතු හතර පඨවි ආපෝ තේජෝ වායු කියන මූල ධාතු හතර තමන් ගෙනෙයි. ඊට පස්සේ මේක මවකෂ තුළදී වැඩෙනවා. වැඩෙනකොට මව ගන්න ආහාර පාන තුළින් මේක වැඩෙන්නේ. ඒ මව ගන්න ආහාර පාන දෙකෙන වැල තුළින් තමයි ඒ ශරීරයේ වැඩිම සඳහා ලැබෙනවා. එතකොට මේ මව ගන්න ආහාර පාන වල තියෙන්නේ මූල ධාතු හතරයට වෙන දෙයක් නෙවෙයි. ඒව බාහිර වශයෙන් මේ ශරීරයට ඇතුල් වෙලා මේ ශරීරේ නිර්මිත වෙනවා. එතකොට හටගත්තේ බාහිර රූපයේ කොටසකින් දැන් වැඩෙන්නේ බාහිර රූප කොටසකින් දැන් දිවිුණා දිවුණාට පස්සේ ඒකෑම දීම වලතු වේලෝ ආදී දීලා මේ ශරීරය මේ විදිහට පවත්වාගෙන යන්නේ. ඒ ඔක්කොම දේවල් බාහිර රූප පටේ ආදී මූල ධාතු හතර. අපි කන බොන සෑම දෙයකම තියෙන මූල ධාතු හතර හැර වෙන දෙයක් නෙවෙයි. එතකොට හටගත්තේ බාහිර මූල ධාතු හතරකින් ඒක වැඩුණෙත් මූල ධාතු හතරකින් දැන් මේ දක්වා පවස්සාගෙන යන්නේ මූල ධාතු හතරක් නිසා. මේක තමන්ට පැහැදිලිවම තේරෙනවා නම් තමන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම බාහිර වශයෙන් ඇතිවෙච්ච දෙයක් කියන අවබෝධය තමන්ට ඇති වෙන්න ඕන. මා මේ කියන කරුණ තේරුම් යෑම නෙවෙයි අවශ්‍ය වන්නේ. සමන්තම අවබෝධයලා පෙනී යන්නට ඕන පැහැදිලිවම හදවතට තේරෙන්නට ඕන මේ රූපස්කන්ධය තමන්ගේ මේ ශරීරයේ සංනික්කරම බාහිර මූල ධාතු හතරක් මේ වෙන එකක් නෙවෙයිනු කියන කරුණ. මේක අවබෝධ දුන්නේ නැත්තම් මම මේ කියන්නේ මොකද්ද කියන කරුණ මේ ඇයි අවබෝධ කරගෙන තේරුම් ගන්නට බෑ. කියන දේ තේරෙයි. තේරුණා තමයි අවබෝධනා කියලා රැවටෙන්න දෙකක්. ඒ භාවනා දියුණු නැති අය විසින් කළ යුතු එකක්. මෙතන භාවනා දියුණු අයත් තියෙනවා. ඒ අය සඳහා මේ විදිහට පිළිපදින්. මේ අනාත්මය ගැන අවබෝධ කරගත යුතු ලතේට වන්නේ සෝවාන් වීමට පමණක් නෙවෙයි. සකදාගාමී වීමටත් අනාගාමී වීමටත් රහත් වීමටත් අනිවාර්යෙන්ම අනාත්ම ලක්ෂණය අවබෝධ කරගත යුතුයි. ඒ නිසා මේ පද සමෝත්තර සංවැදීහාය මෙතන සිදිනවා. ඒ අය කල්පනා කරන්නට ඕනේ අපිට ඉහළ ඉහළ මාර්ගඵල ලැබීමට නම් මේ අනාත්මන ප්‍රශ්නාව පිළිබඳ මේක වඩා ගැඹුරු අවබෝධයක් ලබන්නට ඕනේ කියන කරුණ. එහෙම කෙරෙතලා අනාත්මන ප්‍රශ්නාව තව තවත් දියුණු කරගත යුතුයි. ඒක නිසා මේක සෝවාගෙන ආයත පමණක් අදාළ දේශනාවක් කියලා මේක බැහැර කරන්නට එපා. එතකොට භවනා දිනු කෙනෙක් සිටිනවා නම් තමයි සම්මත වලට සමාධිමත් කරලා ප්‍රතිසංවේ විඥාන අවස්ථාව මට දස්නේ වේවා කියලා අදිෂ්ඨාන කරන්නේ. එම අදිෂ්ඨාන කරනකොට තමන්ගේ සමාධි ප්‍රඥා මට්ටමට අනුව මෞපිස පිළ ප්‍රතිසංවේ විඥානයේ හටගත් ආකාරය දස්නේ වෙනවා. පේනන අසිත. එහෙම පේනකොට මේ විදිහට කල්පනා බලන්න. දැන් ප්‍රතිසංවේ විඥානයේනවා මවගේ සහ පියාගේ ධාතු කොටස් එකට එලා තියෙනවා. මේ ප්‍රතිසංවේ විඥානයේ අර ධාතු කොටස් දෙක එකතු වෙන්නේ නැත්නම් නැත්නම් ධාතු කොටස් දෙකක් නොතිබුණා නම් ප්‍රතිසංවේ විඥානයේ කොතනද තියෙන්නේ? මේක බලන්න. ටිකක් බලනකොට තමයි තේරෙන්න ඕනේ මේ මවගේ තාත්තාගේ සංයෝගයෙන් පහළවේ ධාතු කොටස් දෙක අනිවාර්යෙන්ම එක්කී තිබේ යුතුයි මේ ශරීරය හැදෙන්නට. එහෙම තේරෙනකොට මේ ප්‍රතිසංවේ විඥානය කියන එකට මම විඥානය කියන වචනය දැන් පාවිච්චි කරන්නේ විඥානය ඒ රූප කොටසට ඇතුල් කරන්න වරක් ඊට පස්සේ රූප කොටසෙන් විඥානය අයින් කරන්න නැවතත් රූප කොටසට විඥානය ඇතුල් කරන්න නැවතත් අයින් කරන්න මේ විදිහට තීත ශරයක්ම 10 ශරයක්ම කරන්න කරනකොට පැහැදිලිවම තමන්ට තේරෙන්නේ මෙතන නාම රූප කියලා කොටස් දෙකක් තියෙනවා ප්‍රතිසංවේ අවස්ථාවෙදි. එතකොට ඒ අම්මගේ රූප ධාතු කොටසයි තාත්තගේ ධාතු කොටසයි දෙක සිටින් වෙන් කරා. මේ දෙක දෙපැත්තක දෙක් කරලා නොතිබුණා නම් මෙතන සත්‍යයේ සිටන්නට මම කෙනෙක් කියලා කෙනෙක් සිටන්නට පුළුවන් දෙ කියලා බලන්න. එතකොට තමන්ට තේරෙන්නට ඕනේ එම සත්‍යයේ සිටන්නට හැකියාවක් නැහැ. ඊළඟට මවගේ ශාපියාගේ ධාතු කොටස් වල තියෙන මූල ධාතු හතර වෙන් කරන් ඒව සෑම මොහොතක් භාෂාම ඉතාම සුළු අනු වශයෙන් කැඩි කැඩි දිලි දිලි නිරුද්ධ වී යන ධර්ම. මේවා සම්පූර්ණයෙන්ම අනිත්‍යයට යන ධාතු මාත්‍ර මූල ධාතු හතරක් කර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධයෙන් යුතුව ඒක අයින් කරන්න අම්මගේ තාත්තගේ මූල ධාතු හතරේ තියෙන ඒ ධාතු කොටස් වල තියෙන මූල ධාතු හතර. මේක අයින් කරනකොට මූල ධාතු හතර නොකෙලී ගියොත් එහෙම ශරීරයේ සිට සම්පූර්ණයෙන්ම නොඇති ඉලාව. එහෙම ගියාට පස්සේ එහෙම නොගියත් සමන්නේ ගියාට පස්සෝ හෝ මෙන්න මේ විදිහට බලන්න. මේකට මම කියන හැඟීම දැන් ඇතුල් කරනාල් නාමයටයි රූපේ දැන් මේ මම. ඒ මම කියන හැඟීම ආපසු ගන්න සිතුනේ ආත. නැවත ඇතුල් කරන්න නැවත ගන්න නැවත ඇතුල් කරන්න නැවත ගන්න මේ විදිහට තීක්ෂ ශරයක් කරන විට පැහැදිලිවම Tamanට තේරෙයි මේ නාම රූප වලට මම කියන හැඟීම ආරෝපණය කරගත්තේ තමා විසින්මයි. ඒක තුල නයිසල්ගික ගුණයක් වශයෙන් තීටි ධර්මයක් නෙවෙයි සමා බාහිර වශයෙන් ආරෝපණය කරගත් ධර්මයක් ඇතර තියෙන්නේ කෙනෙක් පැහැදිලිවම දකින්න පුළුවන් වෙයි. එහෙනම් දැක්කාට පස්සේ දැන් මේ නාම රූප දෙකට ආශා කරන මම වගේ කියලා ආශා කරන මේ ආශාව සිතට ඒක මේ නාම රූප දෙකට ඇතුල් කරන්න නැවත ආශාව පිට කරන ආගර ගන්න නැවත ඇතුල් කරන්න නැවත ආගර ගන්න මේ විදිහට බොහෝ වාර ගානක් කර මේක මේ නාම රූප ධර්මයන්ට ආශාව කියන එක ඇතුල් වෙන්නේ බාහිර වශයෙන් දිනා ප්‍රතිසංදි විඥානයේ තුලම තිබිච්ච දෙයක් නොවේ කියන කරුණ තේරුම් ගන්නට පුළුවන්. දැන් මම කියන හැඟීම බාහිර වශයෙන් ඇතුළුනා කියන එක තේරෙනවා. ආශාව භවයේ රැඳී සිටීමේ ආශාව හෝ මේකට තියෙන ආශාව බාහිර වශයෙන් ඇතුළුනා කියලා තේරෙනවා. මේවා ඔක්කොම නැති වෙන්නේ තිබුණු අවිද්‍යාව තමගේ සිත තුළ කලින් තිබුණා. නිසා මේ නාම රූප දෙකට අවිද්‍යාව ඇතුල් කරන්න මෙන්න අවිද්‍යාව ඇතුල් වෙනවා මෙන්න අවිද්‍යාව පිට වෙනවා මෙන්න අවිද්‍යාව ඇතුල් වෙනවා මෙන්න පිට වෙනවා කියලා මේ විදිහට ගැඹුරු සමාධියකින් ඉතාම සියුම් යටි සිතකින් කරන්නා වෙන දෙයක් මේ කරන්නේ එහෙනම් මේ ඕලාරික වචන වලින් ප්‍රකාශ කරලා අපි හිතනවා නෙවෙයි සිතින්ම සියුම් වූ දැනීමකින් ගැඹුරු සිතකින් කරන දෙයක් එතකොට ඒ අවිද්‍යාව කියන එකත් සිතට බාහිර වශයෙන් ඇතුල් වෙච්ච දෙයක් එහෙම කරනකොට රූපේ සම්පූර්ණම නොතේරී ගොස් තිබෙන්නේ මේ ප්‍රතිසන්ද විඥානයේ දැන් මව කුසට ඇතුල් වෙන විට අම්මගේ තාත්තගේ රූප කොටස් දෙක නොතිබුණා නම් මොකද වෙන්නේ කියලා. එහෙම වුණා නම් තමන්ගේ සිත සම්පූර්ණම ශාන්තෝ නියුන සත්‍යයකට පත් වෙන කාම සියුම් සත්‍යයට ඉතාම ශාන්තයි ඉතාම සම්ප්‍රණීතයි. මේක තමයි විඥාණය කියලා මම කතා කරන්නේ. එතකොට මේක ඉතාම ශාන්ත උනත් ප්‍රණීත උනත් මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා දකි. ඒ දුක්ඛ සමුදය සත්‍ය අත්හල යුතුයි කියලා අතහරින්න තෝරන. එහෙම කළොත් ඒදී නිවන සිතටපත් වෙනවා. මේ ගැඹුරු සමාධිය ප්‍රඥාව සේනායක කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි හැම දෙනාටම නෙවෙයි. එහෙම භවනා දියුණු ගැඹුරු ප්‍රඥාව සමාධියක් නැති අයට මේක කරන්නට යන්නටත් එපා. අර කලින් කියපු විදිහට මේ ශරීර කෝධව සැදුනේ මූල ධාතු හතරකින් බාහිර වශයෙන් මේකේ එකක් නිසා කියන තේරුම ගන්න. දැන් මේ ශරීරය මැරෙනවා. මේ ශරීරේ මම කියලා හිතාන ඉන්නවා මගේ කියලා හිතාන ඉන්නවා. මේ මම කියලා හිතන මගේ කියන හිතන මේ ශරීරේ අපි දරකඩක් පැත්තකට වීශ කරනවා වගේ මලකුණ වීශ කරලා යනවා. ඒක එක්ක පොළොවට දාලා බලලා දාන නැත්නම් ගින්දරට දාලා පොච්චල අලුතට දාන. මේක බලන්න. මම කියලා හිතනවා මගේ කියලා මේ ශරීරේ හිතනවා මේක මැරුණට පස්සේ මං ගින්නනවාද? මේ පැත්තකට වීශ කරලා යනවා. මේ වීශ කරලා යන දරකඩක් වගේ මලපුණක් කියලා වීශ කරලා යන දෙයක් නේද මේ මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ කියන කරුණ තේරෙනකොට සමන්ට තේරෙනවා මම මේ මෙතෙක් කල මේ රූපස්කන්ධේ මම කියලා මගේ කියලා හිතේ මෝඩකමකට කියන කරුණ මේ විදිහට කටයුතු කරන විට දැන් සමන්ට තේරෙනවා මේ රූපස්කන්ධේ මම හෝ මගේ ආත්මයක් කියලා ගන්න එක වැරදි කියලා ඊට පස්සේ බලන්න මේ රූපස්කන්ධය ඇතුලේ තියෙන මොන මොන ජරා කොටස්ද කියලා. අසුචි කිරීලා, වමනි කිරීලා, බඩවැල් කිරීලා, මේ දෙකිරලා, කුණුලේ කිරීලා, නොයේ කපවිත්‍ර කොටස් වලින් දුක්කට හැමන කොටස් වලින් කිරීලා මතුපිට හැමතින් බහල. හරියට මේ දෙයක පිටියේ පාට ටිකක් දාලා තියෙනවා වගේ මේ මතුපිට සියුම් නැමේ මේ විවිධ ආකාරයෙන් පවත් කරලා තියෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ මොන මොන ජරා ගොඩවල් දෙක බලන්න මේ ශරීරයෙන් පිටවෙන ජරා ගොඩවල් දෙක බලන්න කොහොමද අසුචි පිට වෙන්නේ කොහොමද මෝත්‍රා පිට වෙන්නේ කොහොමද දහඩිය ගලන්නේ කුණකෙල ගලන්නේ සෙට ගලන්නේ මුරුන් තෙල් වැනි දේවල් ගලන්නේ කොහොමද කියලා සිතින් බලන්න මෙවැනි ජරා ගොඩක් නේද මේ මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ කියලා අවබෝධය Tamanට තියෙන්නේ අසුචි ගොඩකට මම මගේ කියලා නම් ඒක මුලාව මෝත්‍රා ගොඩකට මම වගේ කියනවා නම් ඒක මුලාව. බඩවැල් ගොඩකට මම වගේ කියනවා නම් ඒක මුලාව. මේද ගොඩකට මස් ගොඩකට ලේ ගොඩකට මේ මේ එක එක කුණක කොටස් වලට මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක මුලාවක් කියන කර්ණ තේරුම් ගන්න. මේ කුණක කොටස් වල කොහෙද මම කියන්නේ මගේ කියලා තේච්චකින් කියලා බලන්න ඕන. ඒකට සමණ්ඩ තේරෙයි මේක මම නෙවෙයි මගේ නෙවෙයි. ඒක අමතරව මේ ශරීරයෙන් නිරන්තරයෙන්ම වෙනස් වී යන මේ කියන කරුණ ටිකක් භවනාව දියුණු නැත්නම් සමාධි ප්‍රඥා දියුණු කෙනෙකුට තමයි වැටෙන්නේ අනිත් කයටත් පුළුවන් නම් තේරුම් ගන්න බලන්න. දැන් අපි හිතමු අපි අවුරුදු 4-5 වසරක් අපි හිටියා ඒ කාලේ මේ රූපය අරගෙන මම මගේ කියලා ඉතාලි හිටියා. දැන් අපි ඒ අවුරුදු 4-5 රූපයේ දේශක සිටින් බාහිත රූපයේ දේශ සිටින් බලනවා. බලනකොට දැන් එදා තිබුණු රූපේ අනුමාත්‍රයක්වත් දැන් නැහැ. අවුරුදු 4-5 අපි හිටපු ඒ රූපේ එක ශේෂ මාත්‍රයක්වත් දැන් ඉතුරු වෙලා නැහැ. දැන් ඒ රූපය මම කියලා හිතනවනම් මගේ කියලා හිතනවනම් ඒක හරිද කියලා බලන්න. සමන්ත තේරෙන්නට ඕන එතන මම කියලා මගේ කියලා ගන්නට කිසි දෙයක් ඉතුරු වෙලා දැන් නැහැ. ඒක නිසා දැන් මේ රූපේ මම මගේ කියලා දැක්කනම් ඒක වැරදි මොකක්වත් නෑ. මොකද වැරදින්නේ එකක්වත් ඒ රූප කොටස් එකක්වත් නැති නිසා. අනුමාත්‍යයක්වත් නැති නිසා සම්පූර්ණයෙන් වෙනස් කරන්න. ඉතින් නමුත් මේ රූපය මමය මගේ කියලා හිතුවා. දැන් තමන්ගේ මේ දැන් තියෙන වයසේ මාගේ රූපය ගැන හිතන්නේ. දැන් ඊට පස්සේ අවුරුදු 25 34 හරි පසු කාලීන වශයෙන් තමන් වයසට ගියයි කියලා කල්පනා කරලා එදා ඒ වයසට ගිය අවස්ථාවේ සිට දැන් තියෙන රූපයේ දේශ සිතින් බලන්න ඒ අපි තම අවුරුදු 80 90 100කදී බලනවා කියලා අවුරුදු 100කදී බලනකොට මේ දැන් තියෙන රූපය මම මගේ කියලා එදාට ගන්නට කිසි දෙයක් ඉතිරිව නැහැ. දැන් මේ ශක්තිමත් පොෂ්ටිමත් තියෙන තරුණ රැඟවල් දෙහි වයසට යනකොට තියෙන අඳුනා ගන්නටත් බැහැ. මම තරුණ කාලේ වයස් කාලේ රූප දෙකක් එකට තියාගෙන බැලුවා. අපි කුංචි කාලේ තියෙන රූපේ මම මගේ කියලා ගන්නට නොහැකි බව කලින් අවබෝධ කළා. දැන් තියෙන රූපයත් මම මගේ කියලා ගන්නට නොහැකි බව අවබෝධ වෙන අවුරුදු 35-40 ගියාට පස්සේ ඒ දැන් තියෙන රූපයේ දෙක බැලුවොත් එන දැනුත් මේක නම නෙවෙයි මගේ නෙවෙයි. මේවා නිරුද්ධ වී යන ධර්ම නැති වෙලා යනවා, නිවිලා යනවා. ඒක නිසා මේවා අනාත්මයි කියලා තේරුම් ගත යුතුයි. එහෙනම් රූපය තුළ ආත්මයක් තියෙනවා කියලා යම් කෙනෙක් සිදෙනවා නම් මේ ආත්මය තියෙන එක රූපේ නැති වුණාට පස්සේ රූපේ මරණයට පස්සේ තියෙන්නට තැනක් නෑ එකක්. නැත්තම් ආත්මය තුළ රූපේ තියෙනවා කියලා හිතුවොත් එහෙම රූපෙන් පිට තියෙන එකක් ආත්මය කියන්නේ. එතකොට ආත්මෙට හිතකුත් නෑ, රුකයකුත් නෑ, දෙකක්ම නෑ. තියෙන්නට බෑ. එහෙම නිකන් ඒක අද්භූත සංකල්පනාවක් පමණයි. නැත්තම් මේ රූපය තුල ආත්මය, ආත්මය තුල රූපය කියන එක ඒකේ රූපය ආත්මය කියලා හිතනනම් එහෙම දැන් මේ රූපේ ලෙඩ වෙනකොට ආත්මෙත් ලෙඩ වෙනවා. ඒයි රූපේ ආත්මය නම් රූපේ ලෙඩ වෙනකොට ආත්මයත් ලෙඩ වෙනවා. රූපේ ජරාව යනකොට ආත්මයත් ජරා වෙනවා. රූපේ අතක් පයක් කැඩෙනවා නම් ආත්මෙත් අතක් පයක් කැඩෙනවා. රූපේ මැරෙනකොට ආත්මයත් මැරෙනවා. ඉතින් මේ ඔක්කොම මුලාව නිසා, මෝඩකම නිසා ඇති වෙච්ච හැඟීම් නා රූපය Tamange එකක් නෙවෙයි, Tamanta අයත් දෙයක් නෙවෙයි. ඒක පැහැදිලිවම තේරුම් ගත යුතුයි. මෙන්න මේ කියන කරුණ හොඳට අවබෝධ කරගන්න. ඕනෑම කෙනෙක් පිළිබඳව හෝ ඕනෑම දෙයක් පිළිබඳව හෝ මම කියන හැඟීම, මගේ කියන හැඟීම තියනවා නම් ඒ හැඟීම තියෙන්නේ ඒ බාහිර දේ හෝ කෙනා තුළ නෙවෙයි, තමාගේ සිත තුළ. තමන්ගේ ගේ අරගෙන මේ ගේ මගේ 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 කියලා හිතනවා නම් ගේ ඒ මගේ බව තියෙන්නේ ගේ නෙවෙයි, තමන්ගේ සිත තුළ. තමන්ගේ වාහනයක් අරගෙන මේ වාහනේ මගේ මගේ කියලා හිතනවා නම් ඒ වාහනේ නෙවෙයි, මගේ බව තියෙන්නේ තමන්ගේ සිත තුළ. තමන් ගෙදර ඇති කරන අපිටම සුරතල දුකන බල්ලෙක් බල්ලෙක් කෙනෙක් නම් අපේ බල්ලලා අපේ බල්ලා ආදී වශයෙන් නැත්නම් මගේ සතා ආදී වශයෙන් යම් කෙනෙක් හිතනවා නම් ඒක තියෙන්නේ ඕගේ සිත තුළ, නැත්නම් ඒ ඇති කරන සතාගේ සතා තුළ නෙවෙයි. නැත්නම් තමන්ගේ සහෝදර සහෝදරියක් නම් මේ මගේ සහෝදරයා මගේ සහෝදරිය කියලා හිතනවා නම් ඒක තියෙන්නේ තමාගේ සිත තුළ. බාහිර ලෝකයේ තියෙන සහෝදර සහෝදරයන්ගේ අඟවල් තුළ නෙවෙයි, ඒ සිතවල තුළ නෙවෙයි. තමන්ගේ ඇඟ අරගෙන ශරීරය අරගෙන මේක මමයි කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක තියෙන්නේ තමන්ගේ සිත තුළ තියෙන සිත තුළ. ඒක හැඟීමක් විතරයි. එන්න මේක අවබෝධ කරගන්න මම කියන එක, මගේ කියන එක, ආත්මයක් කියන එක හිතේ තියෙන හැඟීමක් විතරයි. වෙන කිසිම දෙයක් ඒකේ නැහැ. මෙන්න මේ සත්‍යතාවයේ හැඟීමක අවබෝධ වෙනකොට තමන්ට තේරෙවි මේක රූපය කියන එක ආත්මයක් කියලා ගන්න එක මෝඩකමක් කියලා. ඊළඟට වේදනාව, වේදනාව කියන්නේ සැප වේදනා, දුක් වේදනා, මඳහත් වේදනා කියන සෑම වේදනාවන්ටම කියන පොදු වචන. මේ වේදනාව මම මගේ කියලා ගන්නවා. අපි කැමති නැහැ දුක් වේදනා ඇති වෙනවා. කොච්චර දුක් වේදනා ඇති වෙනද අකමැති. අකමැති වුණත් දුක් වේදනා ගෙලදෙන කාරණාවක් ආවට පස්සේ දුක් වේදනා ඇති වෙනවා. හේතුන් නිසා ඵලයක් වශයෙන් ඒක උද්ගතවන. අපි කැමති සැප වේදනා ඇති කරගෙන හැම වෙලාවෙම සැප වේදනාවෙන් ඉන්නේ. අපි කොච්චර කැමතිනත් ඒ සැප වේදනාව හැම වෙලාවෙම අපිට තියාගන්නත් බැහැ, අපිට ඕනෑ විදිහට උපදවා ගන්නත් බැහැ. සැප වේදනාවක් යම් කිසි දෙයක් නිසා ඇති වෙනා නම් ඒ ඇති වෙන හේතු ටික අපි ලං කරගත්තට පස්සේ සැප වේදනාව තියෙයි. ඒක ඇති වෙච්ච ගමන්ම නැතිලා යාවි. ඒ හේතුන් නැතිවෙලා යාවි. මේ වේදනාව ඇති වෙච්ච ගමන් නැති යන ධර්මයක් සමණ්ඩ ඕනෑ විදිහට ඇති වෙන ධර්මයක් නෙවෙයි. වේදනාවක් විඳින විට සැපක් හරි දුකක් හරි මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියලා බොහෝ දෙනෙක් හැවටෙනවා. සත්‍ය වශයෙන්ම මේ වේදනාවේ ඇති ඇති නැති නැති යන පැවැත්ම පමණයි තියෙන්නේ. ඒකට මම විඳිනවා මගේ වේදනාව කියලා අපි සිතින් හිතනවා. ඒකයි යොතන තියෙන ප්‍රයදාන. වේදනාවක් පවතිනවා. දුකක් හෝ සැපක් හෝ මඳහත් වේදනාවක්. මේක මම විඳිනවා මගේ වේදනාව කියන එක හිතේ තියෙන හැඟීමක්. එච්චරයි. ඒක තේරුම් ගන්න. එතකොට වේදනාව තමන්ට ඕනෑ විදිහට කිසිසේත්ම ඇති කර ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. තමන් කොච්චර කැමැති වුණත් දුක් වේදනා ඇති නොකරගෙන ඉන්න හැකියකමකුත් නෑ. ඒවා දුක් වේදනා මම නම් මගේ ආත්මයක් නම් නැත්නම් සැප වේදනා මම නම් මගේ ආත්මයක් නම් උපේක්ෂා වේදනා මම නම් මගේ ආත්මයක් නම් අපට ඕනෑ විදිහට හසුරවන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ හසුරවන්නත් අපිට බෑ. ඒක නිසා මේක හේතුඵල ක්‍රියාදාමයක් අනාත්මයි. ඒ ධම්මතරම වේදනාය වේදනාවේ උපාදෝ පඤ්ඤාටි වයෝ පඤ්ඤාටි අස්සෝ පන උපාදෝ වයෝ පඤ්ඤාටි අස්සාමේ පද්ධතියේ වේදිකාටි තස්සේ මාර්ගයන් හොතේ තස්මාතන් නෝ උපපද්ධති වේදනායෝ අස්සාටි වදීහෙ තස්මා වේදනා අනත්තාටි ලබකෝ පාඩයක් තියෙනවා. මේ වේදනාවේ ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. වේදනාව ආත්මය කියලා හිතනවනම් ඒක ඇති වෙනකොට ආත්මය ඇති වෙනවා, වේදනාව නැති වෙනකොට ආත්මය නැති වෙනවා කියන්න තියෙනවා. ආත්මය කියන එක මේ හැම වෙලාවෙම ඇති වෙති නැති නැති යන එකක් නෙවෙයි. ආත්මයක් තියෙනවා නම් ඒක හැටි වශයෙන් තියෙන සදාකාලික දෙයක් විය යුතුයි. මේ වේදනාව ආත්මයක් කියලා ගන්න කොහොමද? හැම වෙලාවෙම වේදනාව ඇති වෙති නැති නැති යන. ඇති වෙච්ච වේදනාවක් නැති වෙනවා. ඉතින් මේ ඇති වෙන නැති වෙන වේදනාව ඇති වෙනකොට නැති වෙනකොට ආත්මයක් ඇති වෙන බැයි නැති වෙන බැයි වේදනාව ආත්මයක් කියලා ගන්න එක කිසිසේත්ම සුදුසු නැහැ කියලා බුදුහාමුදුරුවෝ පාඩම් ප්‍රකාශ කරනවා. ඒක නිසා වේදනාව ආත්මයි කියලා තේරුම් ගන්න. සංඥා සංඛාර විඥාන කොටස් තුනම දෙකෙන් අපි කියන්නම්. සංඥාව කියන්නේ හඳුනා ගන්නා විවිධ දේවල්, රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගන්ධ සුවඳ හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා, කායික දැනි ස්පර්ශ හඳුනා ගන්නවා, මානසික දැනි විවිධ ධර්ම හඳුනා ගන්නවා. ඊළඟට සංකේතනා කියන්නේ සංස්කාර කියන්නේ සිතිවිලි කියලා මෙහෙට කලින් කියවා. විඥාන කියන්නේ දැනි. මේ ඔක්කොම මම හෝ මගේ කියලා හිතනවා නම් ඒක සම්පූර්ණ මොළාවක්. අපි එකතරා නම් ඒ වටේ පස්සේ මේ නාම ධර්මයේ කියන එක සම්පූර්ණයෙන්ම අනාත්මයි කියන එක මෙහෙට ඒ පහසෙන් තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් සිහි නැති කිරීම සඳහා අත්යෙන් එන්නට දුන්නා. මේ එන්නට දුන්නාට පස්සේ දෙලින්ම ඒ බුද්ධිරා සිහි නැති වෙනවා. ඔහුට හිතන්නට හෝ කියන්නට මොකක්වත් කරන්න බෑ. සිතිවිලි ඇදීන්නේ හිතන්නට බෑ. සිත සම්පූර්ණයෙන්ම තාවකාලික වශයෙන් යටවෙලා ගිහිල්ලා. තමන්ගේ හිතනම් මේ හිත සමංගේ කියලා හිතනවනම් අර බාහිර ඇති ශරීරයට ඇතුල් කරන දෙහසත් වලින් මේ හිත සම්පූර්ණයෙන් නැත්තටම නැති කරලා දාන්නට පුළුවන්. මේ දෙහෙන් ක්‍රියාත්මක වන්නේ මේ දෙහෙට දිස්සට පස්සේ හදවත හරහා ඒක යනවා මොළයේ. මොළයට ගියන පස්සේ මොළයේ කුඩා මොළය සම්බන්ධ ස්නායු පද්ධතිය සම්බන්ධ වෙන ස්ථානයක් තියෙනවා. එතන ඇතුළු මුළු ශරීරයම සීන් නැති කරනවා නම් එතන ඇතුළු ස්නායු පද්ධතිය ක්‍රියා විරහිත භාවයට පත් කරනවා තාවකාලිකව. එතකොට අපිට දැනෙන්නේ දැනෙන්නේ සීය නැති වෙලා. එතකොට වෙන්නේ මොකද්ද? මේ දැනීම ඇති වෙන්නේ අර මොළයේ තියෙන ස්නායු පද්ධතියේ ශරීර ආදී ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන්. එහෙම නැත්නම් මේ තමන්ගේ එකක් නෙවෙයි. තමන් කියලා හිතුවට මේ සිත කියන එක මගේ කියලා හිතුවට. ඒ කරුණෙන් පැහැදිලිව මේ ඇයි තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ තොන සිත කියන්නේ තමන්ගේ දෙයක් හෝ තමන්ගේ අයත් දෙයක් නෙවෙයි හේතුඵල දෙකක් කියලා. සමහරව කල්පනා කරනවා මට බලන්නට පුළුවන්, මට අසන්නට පුළුවන්, මට සිතන්නට පුළුවන්, මට කතා කරන්නට පුළුවන්. නැත්තම් මම තමයි කතා කරන්නේ, මම තමයි හිතන්නේ, මම තමයි අහන්නේ, මම තමයි බලන්නේ. මේ විදිහට හිතන්නට කියන්නට පුළුවන්. සමන් අහනවා කියලා හිතුවට කන හා සම්බන්ධ ස්නායු ක්‍රියා විරහිතව තේම ඒ ස්නායු විරහිත ක්‍රියා කරන්නේ නැත්තම් කොච්චර තමන් දහන්න ඕනකම තිබුණත් අහන්නට බෑ. ස්නාය විරහිත නොවුනත් මොලේ extra සියුම් කොටසක් තියෙන සියුම් තරමේකට බඳුන් කළොත් එහෙම මතනම් කොච්චර ආහයි කිය තේ ශබ්දය ඇහෙන්නේ කියන. ඔය අමනුෂ්‍යෝදර වගේ තත්ත්ව වලට පත්විච්චයට ඒක අත්දකින්නට පුළුවන්. එතකොට තමන්ට ඕන විදිහට නෙමෙයි ඇසින්න තියෙන්නේ. ඇසීම කියන ක්‍රියාදාමයේ සිදුවන්නේ තමන්ට ඕන විදිහට නෙවෙයි. තමන් හිතනවා තමන්ට හිතන්නට පුළුවන් කියලා. මොලේ extra කොටසක් තියෙන ඒ කොටස සියුම් වශයෙන් හෝ තෙරපීමට බඳුන් කළා. ඒක සක්‍රියත්වයට පත් වෙනකොටම චිතන එක සම්පූර්ණයෙන්ම චිතන්නට බැරුව යන. Tamante ඉස්සම හොද්දට මතක තියෙන දෙයක් දැන් සිද්ද සිතා ඉන්නවා කියලා හිතන්න කිසිසේත් මතක නොවන දෙයක්. ඒ මොලේ සියුම් කොටස යම් කිසි ආකාරයකින් ප්‍රතිමයකට බඳුන් වුණොත් කිසිම දෙයක් හිතන්නට බැරුව සිද්ද හිතන්නට බැරුව යන. මේ සිතේම සමාගය දෙයක් නෙවෙයි. අපි හිතන අපිට කතා කරන්නට පුළුවන් කියලා. මෙතන සමාධි ප්‍රඥා දිනුවා කියලා ඒ ඇයි මේක කරන්නට පුළුවන් නම් කරන්න. ඒක සමාධිය ඉඳිතව මොලේ යටි කොටස දෙස්ට අවධානය යොමු කරලා වචන පිටකරන්න ශ්‍රියම් වශයෙන් එන්න කියන්නේ ශබ්ද ඇතුනේ සාමාන්‍ය විදිහට වචන පිටකරන්න මොනවා හරි අවධානය යොමු කරන්න මොලේ අර ශ්‍රියම් රූප කොටස් දෙස්ට. ඒක අවධානය යොමු කරලා බලනකොට තමයි තේරෙනවා සමාන සිතනකොටම මොලේ ස්නායු පද්ධතිය තුළින් සංඥාවක් නිකුත් වෙනවා. ඒ සංඥාව තුළින් ශරීරයේ උඩර කොටස දිශා ඉදලා ඉහළට මෝ කටහ දෙසට වායුවක් ගමන් කරනවා උඩට. මේ වායුව දිහිල්ලා උඩු තල්ලේ වදිනවා, යටි තල්ලේ වදිනවා, දත්වල වදිනවා, උගුරේ වදිනවා, තොල්වල වදිනවා. එතකොට තමයි මේ ශබ්දෙ පිටවෙන්නේ. එහෙම ටිකක් අත්හදලා බල බල ඉඳලා මේ සිත නතරකොළොත් කොහොමද වචන පිටකරන අපිට ගන්න පුළුවන්ද කියන සියුම් හැඟීම ඇති වෙනකොටම අර කියා යන වචන ප්‍රමාණ වචන ප්‍රවාහය එතනම දිවිහි යනවා නතර කරන්න බැරි මේ ඇති කරගන්නට බැරි බව තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිවම තේරෙනවා මෙතන වචන පිටකරන්නේ සමන් නෙවෙයි. සමන්ට ක්‍රියා කරන්නට පුළුවන් කියලා හිතනවා. අතපය ඔසවන්නට පුළුවන්, දුවන්නට පුළුවන්, ගමන් කරන්න පුළුවන්, ඕන එකක් කරන්නට පුළුවන් කියලා. සිහි නැති කරොත් එහෙම ඔය මොනවක්වත් කරන්න බෑ. මන සිතේ තියෙන ක්‍රියාදාමය නිසා තමයි ඔය හැම දෙයක්ම කරන්නට පුළුවන්. අතහා සම්බන්ධ ස්නායු ක්‍රියාත්මක වුණොත් එහෙනම් අපි හිතමු ඇඟිලි කියලා අඩුවසි. ඇඟිලි හා සම්බන්ධ ස්නායුක මොකක් හරි ක්‍රියාවලියක් නැත්නම් අපිට ඇඟිලි නමන්න දිගාරින්නේ නැතත් බෑ වෙන දෙයක් තියෙනවා. අතප්පයක් කොලවන්නටවත් බෑ ඒ හා සම්බන්ධ කොටස් ක්‍රියාත්මක හරියට නිස්කලිත ක්‍රියාත්මක වන්නේ නැත්නම්. ඒ නිසා මෙතන සංකීර්ණ අනාත්මෝ දේව සමාන්ගේ නෙවෙයි සමන්ට අයත් දෙයක් නෙවෙයි නමුත් මේක මමයි කියලා හිතනවා මගේ කියලා හිතනවා මේක මුලාවක් මෙන්න මේ මුලාව තියෙන සාක්කල් සත්‍ය දිට්ඨියගෙන සංගෝධ ධම්මේ ප්‍රහාණය කරන්න බෑ. ඒක ප්‍රහාණය කරන තාක් නොකරන තාක්කල් අවදාවක් සෝවන්වත් වෙන්නට බෑ. ඊයෙල ඊල මාර්ගඵල ලැබීමටත් අනිවාර්යෙන්ම අනාත්ම දර්ශනය පැහැදිලිවම තේරුම් ගත යුතුමයි. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නේ මොකද්ද? කෙසේ දැනීමෙන් කෙසේ දැකීමෙන් කෙලකුවේ සිත තුළ මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවද නැති වෙනවද කියන එක. මේකට බුදුරජාණන් වහන්සේ මෙලෙසින් පිළිතුරු වදාළා. යම් කිසි විටකදී ඇහැ චක්ඛුංකෝ භික්ඛවේ දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරිණති. රූපේ දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරිණති. චක්ඛු විඥානං දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරිණති. චක්ක සම්පස්සන් දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරියති යම් කිදං චක්ක සම්පස්ස පච්චා උපජ්ජති වේදේ තස්ස සංවා දුක්ඛං අදුක්ඛං සකම්මා සම්පේ දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරියති. මේ ඇහැ ගැන පමණයි අපි කතා කළේ. ඔය විදිහට අනිත් කන්න නාසය දිව ශරීරයේ මනස කියන සසු ඉන්ද්‍රියන්ට සුදුසු පරිදි බුදුහාමුදුර ප්‍රකාශ කළා. ඇස දුකක් වශයෙන් දකින කෙනාට සක්කාය දිට්ඨිය නැති කර ගන්නට පුළුවන්. පරිණ වෙනවා. ඇසට පෙනෙන රූප දුකක් වශයෙන් දකින පුද්ගලයාට සක්කාය දිට්ඨිය නැති කර ගන්නට පුළුවන්. ඒ වගේම ඇසට රූපේ පෙනෙනාට පස්සේ චක්කු විඥානය පහළ වෙනවා. මේ චක්කු විඥානයත් ඒ චක්කු විඥානය පහළ වෙච්ච නිසා චක්කු සංපස්සය ඇති වෙනවා. මේ චක්කු සංපස්සය ඒ චක්කු සංපස්සය ඇති නිසා යම් කිසි සැප හෝ දුක් හෝ මෙදාත් හරි වේදනාවක් ඇති නම් මේ වේදනාවල කියන ඒ කොටස් තුන චක්කු විඥානය චක්කු සංපස්සය හා වේදනාව කියන කොටස් තුනම දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ දුකක් වශයෙන් දකින කෙනා අවබෝධ කර ගන්නා කෙනා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා. කනට ඇෙන ශබ්ද ඒ නිසා පහළ වෙන දැනීම සෝත විඥානය ඒ නිසා පහළ වෙන සෝත සම්පස්සේ සෝත සම්පස්සේ නිසා යම් කිසි වේදනාවක් ඇති වෙනා මේ සියලුම වේදනාවල් දුකක් වශයෙන් දකිනවා නම් ඒගේ සිත තුළ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. අනිත් ඉන්ද්‍රියන් ගැන අපි වචන විතරයි ප්‍රකාශ කරන්නේ. එතකොට මේ ඇයි තේරුම් ගන්න මේ විදිහට දුක් වශයෙන් දැන ගැනීම තුළින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා කියලා. නාසය ගන්ධ සුවඳ ධාන විඥානයේ ධාන සංපස්සේ ඒ නිසා පහළ වෙන ධාන සංපස්සජා වේදනාවන්. දිව
දිවට ගෑවෙන පස්ස, ඒ නිසා පහළ වෙන දිවහා විඥාන, ඒ නිසා ඇති වෙන දිවහා සංපස්සේ, ඒ දිවහා සංපස්සේ තුලින් ඇති වෙන දිවහා සංපස්සජ වේදනාව. 6. තමන්ගේ ශරීරය. ඒ ශරීරයේ ගෑවෙන විවිධ ස්පර්ශ නිසා පහළ වෙන කාය විඥාන, ඒ නිසා ඇති වෙන කාය ස්පර්ශ නිසා පහළ වෙන විවිධ වේදනාවල්. මනස ධර්මන වන දේවල් ඒ නිසා පහළ වෙන මනෝවිඤ්ඤාණ ඒක නිසා ඇති වෙන මනෝ සංපස්සේ සහ ඒයින් පසු උද්ගත වෙන මනෝ සංපස්සජා වේදනා කියන මේ සෑම එකක්ම දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ දුක්ඛ වශයෙන්ම දක්නා කෙනා අවබෝධ කර ගන්නා කෙනා සක්කාය දිට්ඨිය පහේදී වූ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා ප්‍රහාණය කරන්න පුළුවන් ශක්තියක් පොත ලැබෙනවා දැන් අපි එක ඉන්ද්‍රියක් ගැන මේ ග්‍රහණ සම්බන්ධයෙන් කතා කරන්නේ ඒ ඉන්ද්‍රිය ගැන කතා කෙරුවාට පස්සේ සිසු ඉන්ද්‍රියන්ට ඒ ආකාරයෙන් මෙයයි කියලා අවබෝධ කරගන්නට ඕන. අපි කියන කරුණු මතක තබා ගැනීම හෝ වැඩහතේ යන්තම් අවබෝධ කර ගැනීම නෙවෙයි අවශ්‍ය වන්නේ සම්මන්තම පැහැදිලිව තේරුම් ගියොත් අවබෝධ වීමයි අත්‍යවශ්‍ය වියක්. අත්‍යවශ්‍ය වන්නේ. ඒකයි සාරවැදගත්. ඇහැ කියන එක සංකර්ම දුක් ගුලියක් කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. සංකර්ම එක දුක් ජාලයක්. නමුත් ලෝක සත්‍ය ඇස කියන එක දුකක් වශයෙන් නෙවෙයි සලකන්නේ. සැපදපත් දෙයක්ද සැප දෙයක් කියලා. ඇස දුක බව තේරුම් ගන්න නිසා කෙටියෙන් අපි ප්‍රකාශ කරනවා නම් ඇස නිසා කොයි තරම්නම් දුක් Tamanට මේ දක්වා විඳින්නට සිදු වෙලා තියෙනවද කියන කාරණා අවබෝධ කරගත්තේ. ඇසේ විවිධාකාර රෝග තියලා තියෙනවා. සමහර විට ඇස් දෙක රත් වෙලා ඉදිකටු වලින් අනින්න වගේ අවුව බලන්නට බැරි තරමට දුක්ගෙන කඹ කඳුළු ගලන රෝග පීඩය තියෙනවා. අතිශයින් දරුණෝ වක්ෂ රෝග ලෝකේ තියෙනවා. මේ සෑම රෝගයක්ම ඕනෑම අවස්ථාවකදී ඕනෑම රෝගයක් අපට හදෙන්නට පුළුවන්. ඒක නිසා මේ ඇස තුළින් විවිධ රෝග පීඩා ගෙන දෙන නිසා මේක මහා දුකක් කියලා තේරුම් ගන්න. අනිත් එක ඇස මගේ කියලා ඇස උපාදාන කරගෙන සිටින පුද්ගලයාට වයස දෙයන්නේ තියන්නේ දැස් කෙනින් දුර්වල වෙනකොට මගේ ඇස දුර්වල වුණා මට දැස් කෙනීම පෙර අඩුයි කියලා ඒ පිළිබඳ සිත තුළ දුකක් පහළ වෙනවා. ඊට අමතරව මේ ඇස සමහර විට ඔපරේෂන් කරන මේ සල්ලි කර්ම වලට බඳුන් කරන්න දෙනවා වෙනම කාචයන් දාන්න වෙනවා නොඑක් ආකාර දුක් ගැට විඳින්න දෙන ඇස නිසා. ඒ ආකාරයෙන් මැෂින් නොඑක් ආකාර දුක් අපිට ලබා දෙනවා. මේක සමතරව ඇසට අපි රූපයක් දැක්කාට පස්සේ මේක නරක රූපයක් නම් ඒ දැක්කේ තමන්ගේ අතුරු කෙනෙක් නම් දැක්කේ තමන්ට දුකක් දැනෙන. නැත්නම් තමන්ට ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් තමන්ට දුකක් ලැබෙන. මෙතන අතුරෙක් දැකලා නැත්නම් ඊර්ෂ්‍යාවක් ඇති වෙලා නැත්නම් වෛරයක් ක්‍රෝධයක් වෙන දෙයක් දැක්කාට පස්සේ ඇති වුණාට පස්සේ නොඑක් කායික ක්‍රියා කරන්නට පුළුවන් නොඑක් වාචික ක්‍රියා කරන්නට පුළුවන් නොඑක් මානසික ක්‍රියා සිදු කරන්නට පුළුවන් මේ ඔක්කොම කර්ම සංස්කාර රැසීම. ඇසට ප්‍රිය රූපයක් දැක්කාට පස්සේ ඒ රූපය තමයි ප්‍රිය කරන එක නම් ඒ රූපයට ඇලෙනවා ආශා කරනවා මේ රූපේ ලබා ගන්නට ඕන කියන හැඟීමක් ඇති වෙනවා. මේ ඇලීම බැඳීම උපාදාන ආදී සියලුම ධර්මයන් ඇසට රූපේ පෙන්වන්නට පස්සේ ඇති වුණාට පස්සේ මොකද කරන්නේ නොඑක් ආකාරකයි ඒ සඳහා නොඑක් කායික ක්‍රියා කරන රසිදේනා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා සිදු කරනවා මේ ඔක්කොම කම්ම සංස්කාර බවට පත් වෙනවා. මේ කම්ම සංස්කාර නිසා නැවත නැවත උපදිනවා නැවත නැවත උපදිනවා කියන්නේ නැවත නැවත දුක් අනුභව කරන්නට වෙනවා සංසාරික දුක් විඳින්නට සිදුවෙනවා. මේ කම්ම පැහැදිලිව තේරුම් ගන්නට නම් අතීතයේ අපි සංසාරයේ විඳපු දුක ගැන පැහැදිලිවම අවබෝධයක් ඇති කරගත යුතුයි. මේ නිවසේට ගියාට පස්සේ අර දුක පිළිසින දකින්න කියන පොත කියවන්න ඔය පොත සියසරයක් කිව්වොත් අවබෝධ 100ක් කමින්ද වඩා ලැබෙයි. ඒක නිසා මේ දුක ගැන අවබෝධයක් සමාජයේ සිටක ඇතිවිය යුතුමයි. ඇස නිසා විවිධාකාර දුක් ලබා දෙන බැවින් ඇස ඒකාන්ත වශයෙන්ම දුක් සත්‍යයි. ඇසට රූප පෙන්ල ඒකෙන් පහළ වෙන විවිධ සිටේලේ ප්‍රායෝගික වාචික මානසික ක්‍රියාදාමයන් වලින් නැවත නැවත ඉදදීම දෙන නිසා සංසාර දුක් ලබා දෙන නිසා ඒක දුක් සමුදේ සත්‍යයි. දුක ඇති කර දෙන හේතුවක්. මේක පැහැදිලිවම Tamanta තේරෙන්නට ඕන අසහා සම්බන්ධ සියලුම දේවල් ඒකාන්තයෙන්ම දුක්ඛය එකාසකින් අනිත් අතින් ඒකාන්ත වශයෙන් මේක දුක්ඛ සම්පේ සත්‍යයක් කියලා. මේක මම කියනකොට යන්දම් වැටෙන එක නෙවෙයි Tamanta අවබෝධ විලාම පෙනෙන්නටම ඕන. දැන් අතීත සංසාරේ අපි කොයි තරම් අවීචියාදී නබේ නිරේවල වැටිලා කුච්චරනම් කලයක් දුක් විඳින්නට ඇද්ද කියලා Tamanට තේින්නට ප්‍රේත ලෝක වලට වැටලා කුච්චර දුක් විඳින්නට ඇද්ද තේසන් ලෝක වලට වැටලා කුච්චරනම් දුක් විඳින්නට ඇද්ද මේ මානුෂ්‍ය ලෝකයේදී අද දක්වා කොච්චරනම් දැන් දුක් විඳලා තියෙනවද ඉදිරියට අනාගතයේ තව කොච්චර දුක් විඳින්නට සිටියේ කොයි වෙලාවෙ අපි අතක් පයක් කැඩීද දන්නේ කොයි වෙලාවෙ නැගිටින්නට බැරි වේද දන්නේ කොයි වෙලාවෙ මොන රෝගෙ හැදේද දන්නේ මේ ශරීරය කියන්නේ හරියට ගිනි කන්දක් වගේ කොයි වෙලාවෙ දුම දායිද කොයි වෙලාවෙ පුපුරයිද කොයි වෙලාවෙ අර ලෝදි මේ අය එදී ගිනි කන දෑවන එදී වාගේ වතුර වාගේ දේවල් බලයිද කියලා දන්නේ මේ ශරීරයේ මහා ශාක්‍ය ගොඩාක් දාගෙන ඉන්න ශක්ත මැදුරක් වගේ නයි පොළොංගු ඇතුලේ දාගෙන ඉන්නා වගේ නය දස්සකලක් දුක ප්‍රවග දස්සකලක් දුක ඒ වගේ මේ ශරීරයෙන් කොයි වෙලාවෙ මොන දුකගෙන දෙයිද දන්නේ ඒ වගේ මේ ශරීරෙම හතුරු හමුදාවක් වට කරගෙන ඉන්නා වගේ අපි කොයි වෙලාවෙ හතුරු අපිට පොතෙන්ද ගහයිද කොයි විදියට ගහයිද කොහොම අතපය කපලා දායිද මරලා දායිද ඇහැට දායිද අඳ වෙන්න කරට දායිද ඇහෙන්න නැතිවද දස් වලට දායිද කැඩලා බිඳලා යන්න කියලා එහෙම දන්නේ නැහැ එවැනි සත්‍යත් මේ ශරීරයේ ස්වභාවය කොයි මොහොතේ කොයි ආකාරයෙන් අපට දුකක් ලබා දෙයිද කියන එක හිතන්නටවත් බෑ අපිට ඕනෙම දුකක් ඇති වෙන්නට පුළුවන් මෙවැනි මහා දුක් මේ ශරීරයේ තුලින් ගෙන දුන්නා මොන මොන රෝගෙ හැදෙයිද කියන්නේ නැහැ අනාගතයේදී තව තවත් වයසට යන්න යන්න තව තවත් දුකක්මයි වැඩිපුර දුකක්මයි ලබා දෙන්නේ මෙවැනි දුකක් ලබා දෙන මේ ශරීරය මෙවැනි දුකක් ලබා දුන්නු මේ ශරීරය මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් කොච්චර මෝඩකමද කියලා තමයි අවබෝධ වෙන්නේ මෙවැනි දුක් ලබා දීමට හේතු පාදක වෙන ඇස සහ ඇසට දැන රූප හා සම්බන්ධ වූ සිටිවිලි සමූහයන් ඒකාන්තයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය මේවට ඇලෙන එක බැඳෙන එක මම කියලා හිතන එක මගේ කියලා හිතන එක කොයිතරම් මෝඩකමක්ද කියන එක සමන්තම පැහැදිලිව අවබෝධ වී සිටි. මම කියනකොට මේ ඇයට මේක තේරෙනවා. මේම තේරිලා හරියන්නේ නැහැ. සමන්තම අවබෝධ වෙලා තේන්නටම ඕන. මේ තමයි දුක් කොටන් මේ ශරීරයේ ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් දුක්ඛ සමුදය සත්‍යයක් මෙතෙක් සංසාරයේ පුරා මේ විදිහට අනන්ත අප්‍රමාණ දුක් ගැට බිඳලා 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 තිනවා අනාගතයේදී මෙහෙම දුක් විඳින්නට වෙනවා මෙවැනි මහා දුකක් ලබා ගැනීමට හේතු පාදක වෙන ඇසහසකටෙනල රූපය සම්බන්ධන සිටිවිලි ඒකාන්ත වශයෙන්ම දුකක් ලබා දෙන දුක්ඛ සමුදය සත්‍ය නේද මේකට මොන ඇලීමක්ද මොන බැඳීමක්ද මේකට ඇලෙනවනම් බැඳෙනවනම් මේක උපාදාන කරනවනම් මේවට ආශා කර කර කටයුතු කරනනම් මම වගේ ගොනෙක් තවත් ඉන්නවද කොච්චර මෝඩ මිනිහෙක්ද මම කියන එක Tamanටම අවබෝධ වෙයි එතකොට තමයි තේරෙන්නේ මේ Tamanගේ මෝඩකම ආදී දේවල් දුක තේරෙන්නේ එතකොට දුක් සමුදය සත්‍ය තේරෙන්නේ එතකොට මේ විදිහට ඇක්ෂ ගැන කල්පනා කරනවා ඇක්ෂක තේන රූප දුක්ඛ තුජානතෝ පස්සකව සත්‍යදිති බහියති ඇක්ෂක තේන රූප ප්‍රිය රූපයක් දැක්කොත් එහෙම ආශාව ඇතිලා රාගය ඇතිලා දෙවිචී ආකාරයේ තේරුම් ගන්න එහෙම ආශාව රාගය ඇතිලා ඒ රූපේ ලබා ගන්නට එහෙම කටයුතු කරා නම් මුළු ජීවිතේ පුරාම ඒකට බන්ධි ගෙවන්න සිදුවන ආකාරයට තේරුම් ගන්න. ඇසට පෙනෙන නරක රූපයක් නම් ඒකට නරක රූපේ පෙනීච්ච නිසා අපේ රූපේ පෙනීච්ච නිසා හතරක් වෙන දෙයක් නම් දැක්කේ ඒ තුලින් නොයෙක් කායික වාචික මානසික ක්‍රියා සිදු කරගෙන කොච්චර දුකකට පත් වුණාද කියන කරුණ තේරුම් ගන්න. සමහර තමන්ගේ හතරන් ගැන සිහි වෙන පිට පවා සමහර සිත තුළ ඇතුලේ සිට ඇතුලෙන් දැවෙනවා පැවෙනවා පිටේ. දීෂ්‍ය ඇහෙත පේන රූපයක් පිළිබඳ ඊර්ෂාවක් ඇති වුණා නම් තමන් කොච්චර දුකකට පත් වෙනවද කියලා තේරුම් ගන්න සිටේ. මේ විදිහට ඇතට පේන රූප නිසා අපි නොයෙක් ආකාරයෙන් දුකින්ද කායික වාචික මානසික ක්‍රියා සිදු කරමින් කර්ම සංස්කාර රැස්කලා ඒක නිසා අර කලින් කියපු විදිහට සංසාර දුකටම අපි ඇදලා යනවා ඇදගෙන වැටෙනවා එතකොට Tamanට තේරෙන්න ඕන මේ අශ්‍රහාර්ථ තෙනන රූප කියන්නේ සංනික්‍රම මාළුවන්ට දාපු හැමක් වගේ එකක් ඒක රසවත් විදිහට හොඳ කෑමක් විදිහට මාළුවට තේනවා නම් ජීවිත ගමන් ඌ විනාශ වෙනවා ඉවගේම ඇහැට පෙන රූප සමාත සතුට ගෙන දෙන දෙයක් සැපගෙන දෙන දෙයක් ආශාදයක් ගෙන දෙන දෙයක් කියලා හිතාන තමයි දෝක සත්‍ය ප්‍රවටිලා සිටින්නේ. නමුත් ඒ හැම දෙල්ලාට පස්සේ සංසාර දුකමයි විඳින්නේ. අපාද ප්‍රේත ලෝක දුක් තීසන් ලෝක වල දුක් මනස ලෝක වල දුක් මෙතෙක් සංසාරේ පුරා විඳින් කුච්චරනම් ඉඳලා තියාද අනාගතයේ විඳින්න වෙනවද දෙවෙනි දුක් ලබා දෙන දුක් සමුදයක් හෝ මේ රූප කෙරෙහි රූප මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් තමා දේශිත කොච්චර මෝඩකමක් තිබුණද කියන කරුණ පැහැදිලිව තේරුම්ගත යුතුයි. චක්ඛුඥාන ඊට පස්සේ ආද රූපය බැලනාට පස්සේ දැනීමක් ඇති නෑ. දැනීමට චක්ඛුඥාන කියන්නේ මේක දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ රක්ඛා දිට්ඨි පරියති. මේකනම් දුක් ලබා දෙන දේවල් මම මගේ කියන එක කොච්චර මෝඩකමක්ද කියලා තේරෙනකොට ඔය සක්කාය දිට්ඨියට පිටින්නට බෑ. මම මගේ කියන හැඟීමට පිටින්නට බෑ. ඒකෝ චක්ඛුඥාන කියන්නේ දැනීම. මේ දැනීම ඇති වුණේ නැත්නම් මොනම ප්‍රශ්නයක්වත් නෑ. සීල ඇති කරලා ඉන්නවා නම් අපි අපිට කිසිම දුකක් ඇත්තේ නැහැ. ලෝකෙ මොනවා සිදු වුණත් අපට ඒක වැඩකුත් නැහැ. අපි ඉතින් අර සීයන දේශව වෙන්න කිසිම දුකක් හිතෙන්නේ නැහැ. සැපකුත් නැහැ. ඇහැට රූපයක් පෙනිලා ඒ තුළින් චක්ඤ්ඤාණයේ ඇතිවෙච්ච නිසා තමයි යන්තා දේවල් සිදු වෙනවා නම් ඒ හා සම්බන්ධ නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ පහළ වීම සිදු වෙනවා නම් ඒ දේවල් සිදු වෙනවා. අපි කවදාවත් දැක්ෙන්නේ නැති රූපයක් නම් දැන් දකින්නෙත් නැති රූපයක් නම් අනාගතේ දකින්නට යන්නේ නැති රූපයක් නම් අපි කවදාවත් අහලවත් නැති රූපයක් නම් අරමිනේම රූපයක් දකින්නට යනවා කියලා එහෙම සිතක්වත් නැත්නම් එවැනි කිසිම රූපයක් කෙරේ කිසිම සිතිවිල්ලක් ඇති වෙන්නේ නැහැ. අපිට ඇහැට රූපේ දැකලා චක්ඛුඥානාදී සිටීදී ඇතිවෙච්ච නිසා තමයි රාගය තියෙන්නේ, ද්වේෂය තියෙන්නේ, මෝහය තියෙන්නේ, කෝපය, වෛරය වගේ ඊර්ෂ්‍යාව වගේ දේවල් තියෙන්නේ. කවරාහිත චිත්ත සංස්කාර ඇතිවන්නේ දැවෙන්නේ, තැවෙන්නේ පිටින් නිසා මේකක් මේ නිසා. මේ නිසා ඇහි පහළ වෙන, ඇහැ නිසා පහළ වෙන චක්ඛුඥාන සිට ඒකාන්ත වශයෙන්ම දුක් ලබා දෙන දෙයක්. ඒක දුකක් වශයෙන් තේරුම් ගන්න මේක දුකක් නම් මම මගේ කියලා ගන්න එක සම්පූර්ණ මෝඩකමක්. ඇහැට රූපයක් වෙනවට පස්සේ ඒකාන්තයෙන් මතක් විඥානය තියෙනවා. Taman කැමති වුණත් එක ඉන්න අපමැති වෙනවා. හේතුඵල නිසා ප්‍රියබ්බත වෙන දෙයක්. ඒක මම මගේ කියලා හිතනවා ඒකක් මෝඩකමක්. එතකොට චක්කු සංපස්සේ බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම පාඩයක් කියලා තියෙනවා. ඒකෝ ධම්මෝ භික්ඛවේ අභිනීයෝ පස්සෝ සාසෝ උපාදානීයෝ. එකම ධර්මයක් තියෙනවා මහණෙනි, ඔබලා විශ්ව ඥානයකින් අවබෝධ කරගනිල්ල. මොකද්ද ඒකම ධර්මය? අස්සෝ සාසෝ උපාදානියෝ. උපාදාන ඇති වෙන ආශ්‍රව ධර්ම ඇති වෙන ස්පස්ෂය කියන එකම ධර්මය ඔබලා දැක දැනගනිල්ල. ඒකයි කියන්නේ. ඇහැට රූපයක් පෙන්න චක්ඤ්ඤාණය තිබලා චක්ක සම්පස්සේ ඇති වෙච්ච නිසා තමයි ඔය ඔක්කොම චිත්ත සංස්කාර, කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා, කර්ම සංස්කාර රැස් කරගෙන මේ සංසාර දුකේ ගැටගැස. ආශ්‍රය ගන්න කාමාශ්‍රය සමහර ඇති වෙනවා. ඇහැට රූපේ දැක්කාට පස්සේ කාමාශ්‍රය ඇති වෙනවා. නැත්නම් භවයේ බැඳී සිට තව තවත් රූප ලබා ගැනීම ආශ්‍රය ඇති වෙනවා. අවිද්‍යාව නොදක්කම තියෙන ආශ්‍රය, අවිද්‍යාශ්‍රය ජනිත වෙනවා. නැත්නම් ජීව බැරි ආකාර දිස්ති පහල වෙනවා. මේ දැක්කේ ගැහැණියක්, මේ දැක්කේ කෙල්ලෙක්, මේ මගේ පුතේ, මගේ දියක් ආදී වශයෙන් දිස්ත්‍රාශ්‍රය පහල වෙනවා. තමන්ගේම ශරීරය දැක්කනම් මේ මමයේ මගේ කියලා ඉතාලේක තාසා කරන එවැනි ආශ්‍රය ධර්ම පහළ වෙනවා. මේ ඇහැට දැකපු රූප පිළිබඳව යම් කිසි කැමැත්තක්, ප්‍රතිකර්ත්‍යයක් ඇති වුණා නම් ඒ වගේම ආශාවක් ඇති වුණා නම් අනිකමයි රූප උපාදාන කරගන්න. මේ රූප උපාදාන කරගත්තාට පස්සේ තමන්ට දුක් විඳින්නට වෙන්නේ. යම් කිසි කෙනෙක් හෝ යම් කිසි දෙයක් පිළිබඳ අපගේ ශිතට යම් සාදුරට උපාදානයේ හැදීම බැඳීම තියෙනවා නම් ඒ රූපය හෝ ඒ තේ තුළින් අපට බඳ විශාල දුකක් ලැබෙනවා. අපි ඒක තමන්ගේ තවම ආශා කරන දෙයක් තියෙනවා, ආශා කරන කෙනෙක් සිටිනා කියන්නේ. මොහොතෝ මේ දෙයට යම් කිසි දෙයක් සිදු වුණොත් රෝගයක් පීඩාවක් වෙන්න පුළුවන්, සොරෙක් සතරෙක් ඇවිල්ලා සාධන පීඩන කිරීමක් වෙන්නත් පුළුවන්, මරණයටපත් වීමක්, කැදී බිඳී විනාශ වීමක් වැනි දෙයක් වෙන්නත් පුළුවන්. එතකොට තමයි විශාල දෙයක් දැනෙන්නේ නැත්නම්. සමන් කිසිම උපාදාන කරන තැවීමක් බැඳීමක් නැති වෙන කෙනෙකුට වෙන දෙයකට එහෙම වුණා නම් එහෙම තමන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. සිතින් මේවා අල්ලාගෙන සිටින තාක්කල් දුක තව තවත් වැඩි වෙනවා. මේක දන්නේ බොහෝ දෙනෙක්. මේ ස්පර්ශය තුනේ මේ ඔක්කොම දෙන්නේ චක්ක සංපස්සේ නිසා. ඒක නිසා ඒකාන්ත වශයෙන්ම චක්ක සංපස්සේ දුක්ක් වශයෙන්ම දකින්නට ඕන. මේකෙන්මයි දුක ගෙන දුන්නේ. මේ දුක්ක සමුදයක් මෙතනයි ප්‍රයත්නක වන්නේ කියලා දකින්නට ඕන. ඒකට දුක්ඛා දුක්ක සමුදයක් වන මේදී මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් සොයිසහන්නම් මෝඩකම පිටම තියනවාද කියන කර්ම තේරුම් ගත යුතුයි. බුදුහාමුදුරුවෝ මෙහෙම පාඩයක් දක්වලා තියෙනවා සූත්‍රයේ. ඉනිසගනයි අපි කතා කරන චක්කුන් දෙපටි රූපේක උපදින් චක්කුඤ්ඤා නම් තින්න සංගර චක්කු සංපස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හාතණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය බෝවෝපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ සෝක පරිදේ දුක් දොන්න සුපායස සම්බන්ති ඊමේ තස්සේතේ විලස දුක්ඛ සංදස සම්බියෝ හෝති. එහෙම පාඩයක් බුදුහාමද දක්වලා තිනවා මේ පටිච්ච සම්පදාඥාන් ක්‍රියා සායෝගික වශයෙන් ක්‍රියාත්මනතවන ආකාරය දක්වලා කනන ආශය දිය ශරීරයේ මනසගෙන සසින්දයන්ට ඒකේ ඉන්ද්‍රයන්ට අනුකූල වන ආකාරයෙන් මේ දේශනාව තවත් දීර්ඝ වශයෙන් විස්තර කළා. එතකොට ඇහැට රූපේ පෙනෙන ඇහැටයි රූපේ නිසා චක්ක විඥානය තියෙන ඒක නිසා චක්ක සංපස්සය තියෙන. චක්කුන් දෙපඩි රූපේට උපදින චක්ක විඥාන පින්නං සංගත චක්ක සංපස්ස. පස්සපච්ච වේදනා ඒක නිසා වේදනාවක් වෙනවා. ඇහැට ප්‍රිය රූපයක් දැක්කම සුඛ වේදනාවක් ඇහැට අපේ රූපයක් දැක්කම දුක්ඛ වේදනාවක් ප්‍රිය අපේ භාවයක් නැත්නම් මදහස් වේදනාවක් දැනෙනවා. මේවා ගැන විස්තර කරනවා පැහැදනම් කියන්න වෙනවා. මේකේ තියෙන අපි කියන්නේ එතකොට පස්සපච්ච වේදනා වේදනාව ඇති වුණාට පස්සේ සංඥාවක් ඇති වෙනවා. ආසාව ඇහැට ප්‍රිය රූපයක් දැක්කම ඉතින් ආසාව ඇති වෙන කියන්නේ මේකට කියන්න දෙන්නේ ඇහැට අපේ රූපයක් දැකලා දුක් වේදනාවක් ඇතිවෙනවා. දුක් වේදනාව නැති කරගන්නට ආශාව ඇති වෙයි නැත්නම් දුක් වේදනාව කෙරෙහි ගැටි. මොකද සුඛ වේදනාව නිසා තියෙන අපේක්ෂාව කැමැත්ත නිසා. මේ විදිහට වේදනාව නිසා තණ්හාවක් දෙනවා. තණ්හා පත්‍ය උපාදාන. මේ තණ්හාව ඇති වුණාම ඒ ඇහැට පෙනෙන රූපේ අපි සිතින් අල්ලනවා. සිතින් ඒක කෙරෙහි ඡන්දයක් රාගයක් බැඳීමක් ඇති වෙනවා. ප්‍රිය රූපයකට ඡන්දයක් රාගයක් තියෙනවා. අප්‍රිය රූපයක් අල්ලනවා. අපේ කියලා මේක අතහරින්නේ අපේ රූපයත් අල්ලගෙන සමාහයට ආත්මයෙන් ආත්මයට ගෙනියනවා. ඒ ආත්මයේ රූප කෙරෙහි ඉඳෙන ගැටි සංසාරික වෛරස්කාරයෙන් වශයෙන් යනවා. එතකොට ඒ විදිහට උපාදාන පත්‍ය බව උපාදාන ලැබුණාට පස්සේ කර්ම බව පත්‍ය කරන කායික ක්‍රියාතන වාචික ක්‍රියාතන මානසික ක්‍රියාතන බව පත්‍ය ජාත් කර්ම බව තියෙනකොට ඒව මරණ මොහොතේ සිහි වුණා නම් නැවත ජාතිය කෙනෙක් නැවතෙනවා. ඉපදුනාට පස්සේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන ස්පර්ශ සම්බන්ධයි. ජාතිය වන ජරාවක් වෙනවා මරණයක් වෙනවා ශෝක පරිදේව දුක් දුම් නසුපාය අසප්පේ සම්ප්‍රයෝග දුක් සිය විප්‍රයෝග දුක් ලෝකේ දින හැම දුකකම ගෙදින්නට වෙනවා. සියලු මේ දස්කේ වලස දුක්ක් සම්දර්ශ සම්දේව හොති මේ දුක ඇති වෙන ඇති වෙන්නේ ඔන්න ඔය ආකාරයෙන්. කනට සද්ද වුණත් තමයි නාසයට ගඳ සුවඳ දිවට රස කායට ස්පර්ශ මනසට වේදාරමුණ හමුණා ක්‍රියාත්මක වන්නේ කොහොමයි? සන්නික්කරණ මෙතන දුක්ඛ සංදේශත්වය ක්‍රියාත්මක වන්නේ මේ පස්සේ නිසා. මේක තේරුම් ගන්නකොට මේ ප්‍රතිස්පර්ශයේ කෙරෙහි පුදුම කලකිරීමක් ඇති වෙන මේක කෙරෙහි එපා වීමක් ඇති වෙන විරාගයක් ඇතිවන්නේ. මේක මම කියලා හිතනනම් මගේ කියලා හිතනනම් කොයිතර මෝඩකමක්ද කියලා හිතනවා. අනිත් එක චක්ක සංපස්සාදී දැනීම ඇති වෙනකොටම තමන්ගේ සිතට බර දුක. මේක මේ ආයත තේරෙන්නේ සමාධිය ප්‍රඥාව දිනන කෙනෙක් නා සමාධිය විසිට පතර ගත්තාට පස්සේ කිසිම සිතෙල්ලක් නැතුව සිත නිශ්චලව ශාන්තව තියෙනවා නම් ඉතාම ශාන්ත ප්‍රණීත භාවයක් සිතට දැනෙන සිතවිලි ඇති වෙනකොට මාර්ගපත් වෙන්නේ නැති වෙන ඕරාරික් වෙන බර වෙලා රළු වෙලා තමන්ට සිතට දුකක් අත්දකින්නට පුළුවන්. ඒ සිතවිලි ඇතිවීමම දුක. ඒක නිසා මේ පස්සාදී සංකේතන ධර්මයන් පහළ වීමම දුක. ඒක ඒ අතින් බැලුවත් දුකක්. සංසාරික දුක් ලබා දීමේ දුක් සංකයක් වශයෙන් බැලුවත් ඒක දුක් වශයෙන් දැකෙන්නට ඕන. යම් පිටින් දුක් සංසප්පත්‍ය උපජිත වේදිකං සුඛං දුක්ඛං දුක්ඛං සුඛං සම්පි දුක්ඛතෝ ඥානතෝ පස්සද සක්කායදී සංයති ඊළඟට විස්තර කරන්න බුදුහාමුදුරුවෝ. මේ ඇසත පෙනෙන රූපේ දැක්කාට පස්සේ පහළ වෙනවා නම් යම් කිසි සැපෝ දුක්ඛෝ මඳහත් හරි වේදනාව මේ සෑම එකක්ම දුකක් වශයෙන් දකින්නට ඕන. ඇහැට පෙනෙන රූපයක් දැකලා දුක් වේදනාවක් ඇති වුණාම දුකක් කියලා කවුරුත් දන්නවා. නමුත් ඇහැට පෙනෙන රූපේ ප්‍රිය එකක් නම් තමයි ඇලුම් කරන එකක් නම් තමන්ට ආශාව ආශාදී ගෙන දෙන එකක් නම් ඒක සැපක් සැපගෙන දෙන දෙයක් කියලා තමයි ලෝක සත්‍යය පැවතෙන්නේ. නමුත් බුදුහාමුදුරේ එහෙම නෙවෙයි කියන්නේ මේ සෑම එකම දුක්ඛතෝ ඥානතෝ පසෝ දුක්ඛ පසේන දකින්නට ඕන. ඇහැට පෙනෙන රූපයක් දැකලා ඒකට ආශා කරනවා කියන්නේ අර මාළුවට දාපු ඇනකන්ට ආශා කරනවා වගේ දෙයක් තමයි. මාළුව දන්නේ නේ හැම කාල ඒ මාළුවට නැහෙන්නට වෙනවා විනාශ වෙන්නට වෙනවා මරණයට පත් වෙන්නට වෙනවා කියන එක. ඒ නිසා ඌ රසවඩයක් හම්බුණා කාණ්ඩ සුදුසු දෙයක් ලැබුණා කියලා තණ්හාවෙන් ගිහිල්ලා ඒක ගිලිනා. ගිල්ලාට පස්සේ ඒ අවසානේ තමයි. එතකොට ඒ වගේ තමයි මේ වේදනාව සුඛ වේදනාව මේකට ඇලිච්ච නිසා තමයි මේ තරම් සංසාරේ පුරා මේ දුක් විඳගෙන ආවේ. මේවට ඇලිච්ච නිසා තමයි ප්‍රේත ලෝකවලට වැටුනේ. මේ සුඛ වේදනාවට ඇලිච්ච නිසා තමයි සතර අපාල දුක් විඳි. මේ සංසාරේ යන්තා ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් විඳනනම් මේ සෑම දුකම දිදීමට හේතුනේ මේ වේදනාවට තිබෙන ආශාව. එතකොට ඒක තමයි දුක්ඛ සංදේ. මේ තරම් දුක් තමන්ට තේරෙන්න ඕන තමන්ගේ ශරීරයේ කාන්ත වශයෙන්ම දුක්ඛය, මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම දුක්ඛය, සංසාරයේ මේ තරම් දුක් විඳයි අනාගතයේ දුක් විඳින්න සිදු වෙනයි මෙවැනි දුක්ඛ ලබා දෙන දුක්ඛ සමුදයක් වන මේ වේදනාව කෙරෙහි ඇලෙනවනම් ඒක මම මගේ කියලා හිතනවනම් කොයිතරම් මෝඩකමක් එතන තියෙනවද කියන කරුණ තේරුම් ගත යුතුයි. එහෙම තේරෙනකොට තමයි මේ කියන කරුණ මොනවද කියලා මෙයාට අවබෝධවන්නේ. මම කියනකොට මේක තේරුම් ගත්තට කියලා දන්නේ නැහැ. සමහරවිට අවබෝධය තේන්නේ. අපි මේ හදවතින්ම දන්නේ කියන්නේ හැම ධර්මයක්ම අපි කියලා තියෙන හදවතින්ම හදවත තුළින්ම දක්නා දේවල්. ඒවා ඒ ආකාරයෙන් දක්නා කෙනෙකුට පමණයි හරියට මේ කියන්නේ මොකක්ද කියලා දැනගන්නට පුළුවන්. මේ ධර්මදේශනා මාතෘකා පාඨය පවා සත්‍ය කතා නුප්පන්තේ ඥානතු සත්‍යතු සක්කාය දිට්ඨි පහේද කියලා මේක දන්නා කෙනෙකුට දක්නා කෙනෙකුට කෙසේ දක්නා කෙනෙකුට කෙසේ දන්නා කෙනෙකුට සක්කාය දිට්ඨි ප්‍රමාණය කරන්න පුළුවන්. මේ දකින්නට ඕන දකින්නවා කියන්නේ තමන්ගේ හදට අවබෝධයද පෙනෙන්නට ඕන. එහෙම පෙරුන් නැත්නම් ඔය කියන්නේ මොකක්ද කියලාවත් කාටවත් තේරුම් ගන්නට බෑ. ඒක නිසා තමන්ට තේරෙන්න ඕන ඒකාන්ත වශයෙන්ම මේ වේදනාවට ඇලීම නිසා මේ තමයි සංසාරික දුක් ලබා දුන්නයි කියලා. කොයිතනම් ඉච්ඡා නැසක වේදනාවක් වුණත් ඇති වෙච්ච ගමන්ම නැතිලා ගියා හරියට හීනයක් දැක්කවා. හීනෙන් අදේතම හොඳ සැප දෙයක් ඉඳින්දා ඉන්නවා කියලා හීනයක් බලබලා සැප විඳිනවා. මොකක් හරි සැපයක්. නැගිටපු ගමන්ම ඒවා ඉවරයි මොකක්වත් නැහැ. මේ වගේ තමයි අපි මේ තරම් ජීවිතේ පුරා මේ සංසාරයේ පුරා යන්තම් සැප වේදනාවක් විඳනනම් ඒක ඉස්සෙම නැති වුණා ඉතිවි වෙච්ච දෙයක් නේ. මේ ජීවිතේ පුරා කොයිතරම් සැප වේදනා විඳලා තිබුණත් දැන් ඉතිරි වෙච්ච අබම රේණුව කල්ප මාත්‍රයක දෙයක්වත් දැන් නැහැ. මේ නැතිලා යන සියුම් දැනීම් මාත්‍රයක මහල්ලකට දඟලනවා. මේකත් අල්ලගෙන දඟලලා උපාදාන කරගෙන සංසාර දෙකට බහිනවා සංසාර දෙකට වැටෙනවා මෝඩකම තමයි තියෙන්නේ. අවිද්‍යාව. ඒ අවිද්‍යාව මෝඩකම තිබෙන තාක්කල් මේක දුකක් වශයෙන් දකින්නට බෑ. මේ විදිහට ඇසහ සම්බන්ධව මේ කොටස් පහ හරියටම දුකක් වශයෙන් දකින්නවා. මොනවාද මේ කොටස් පහ? ඇසට පෙනෙන රූප දෙකයි. චක්කු විඥාන ඒ නිසා පහළ වෙන හැටයි. රූපේ නිසා පහළ වෙන දැනීම තුනයි. එතකොට ඒ ඇස රූපේ දැනීම කියන කොටස් තුනටම කියන චක්ක සම්පස්සේ කියලා. එතන ඒකත් එක්ක ආපම හතරයි. මේ චක්ක සම්පස්සේ නිසා වේදනාවක් දැනෙන සැප හෝ දුක් හෝ නැදාත වේදනා මේ වේදනාව කියන එක පස්සෙන් කල්. මෙන්න මේ කරුණු පහම දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ දුක්ඛ වශයෙන් අවබෝධකද දක්නා කෙනාට. නැත්නම් මේ අවබෝධ කිරීමෙන් දැකීමේ සක්කාය දිට්ඨිය පරිගති සක්කාය දිට්ඨිය නැති කාන්නත් පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට හරියට තේරෙනකොට කුලීෂණංශක විශ්වසුක වේදනාවක් වුණත් අනිත්‍ය දැන මොන වැඩක්ද කියලා තේරුම් ගන්න. අපි වෙන ධ්‍යානයේ සම්වැදලා ඉන්නවා ඉතින්. ඒකේ ධ්‍යානෙ නැගිටට පස්සේ ඉවරයි. ඉතින් ඒක ඇති වෙන්නේ මොකක්ද? මේව කරන්න දෙපා කියන එක නෙවෙයි මේව පාදාන කරන්න දෙපා කියන එකයි මම කියන්නේ. අපි හිතමු පල සම්වත්තර සම්වැදලා නිවන්ස වේදනාව කියන්නේ පාද සම්පතේ ඉන්නකම් විතරයි නැගිටිලා පස්සේ ටිකක් වෙලා යනකම් ඒ සෝයක් දැනේ. ඊට පස්සේ ඉතින් ආපහු පරණ සත්‍යෙටපත් වෙනවා. මේ මොකද්ද ඔකේ තියෙදි? අපි හිතන දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයකට ගිහිල්ලා කැපෙන්න ලගින් ආපහු කැරකිලා ඉන්න මිනිස් ලෝකෙට, പ്രേත ලෝකෙට, ත්‍රිසන් ලෝකෙට වැටෙනවා. ඉතින් ඒකෙින් ඉඳලා කියලා තියෙදි මොකද්ද? මේ විදිහට මේ ලෝකෙ මොන සපත් තිබුණත් මේ සෑම එකක් එහෙම කලක වේගිතේ මේකක්වත් මම හෝ මගේ කියලා ගන්න දෙයක් නැහැ. මේ ශාන්තෙම දුක්ඛ සමුදය සත්‍යමයි මෙතන තියෙන්නේ කියන අවබෝධය තමයි ඇති වෙන්නේ. මේ විදිහට කන දැනෙන ශබ්ද ඒ නිසා පහළ වෙන දැනීම ඒ නිසා ඒ දැනසෝත් සම්පස්සේ ඒ නිසා ඒ සෝත් සම්පස්සේ නිසා ජනිත වෙන යම් කිසි සැප දුක් නැදහස් වේදනා ආදී කරු සියල්ලම දුක්ඛතෝ ඥානතෝ පසෝ දුක්ඛ වශයෙන්ම දකින්නට ඕන. මේ එක එක විස්තර කරන මේ ඇත්තට විස්තර කරපු ආකාරයෙන් නම් සෑම එකක්ම විස්තර කරන්න කොහොමද කාලයක් දකිනවා. ඒක නිසා මේ විශේෂ එකක් විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ අය සමාගයේ නොවන මේ අවබෝධ කරන නාසය නිසා දිව නිසා විශේෂයෙන්ම ශරීරයට අවධානයක් යොමු කරන්න බැරි අවධානයක්. තමන්ගේ ශරීරය නිසා කොයිතරම් දුකක් ලබා දුන්නද අනාගතයේ දුක් ලබා දෙනවද මේක දුක්ඛතෝ ඥානතෝ පස දුක්ක් වශයෙන්ම දකින්න. මේ දුක් ලබා දෙන දේ දුක් සංකේතයකට මොකටද මම වගේ කියලා හිතන්නේ එහෙම හිතනවා නම් කොච්චර මෝඩ වැඩද කියන එක අවබෝධ කරගන්න. ඊළඟට කායයට දැනෙන ස්පර්ශ. සැපස්පස් සැපගෙන දෙන ස්පර්ශ වලට බෝධය කියන දුක් වෙදෙන දුකක් ගැන දෙන ස්පර්ශ වලට ගැටෙනවා. මේ ස්පර්ශ වලට ඇවිල්ලා කොයිතරම් සංසාරේ පුරා ආවද මේ ජීවිතේ කොයිතරම් වන්දි දැන් ගෙවනවද අද අනාගතේ තව කොච්චර දුක් වේකද වන්දි ගෙවන්න සිදු වෙනවද ඒවා තේරුම් ගත යුතුයි. එහෙම තේරෙනකොට මේ ස්පර්ශ කියන දේවල් කායද දැනෙන ස්පර්ශ කියන ඒවා හරියට වත්තේ යකඩ තියලා පුච්චනවා වගේ දෙයක්. සත්‍ය දකින කෙනෙකුට එහෙමයි ඒව අවබෝධ වෙනවා. ඒ කාය විඥානේ කාය සංපස්සේ නිසා ඇති වෙන වේදනාව. සුත මේ කාය ස්පර්ශ වෙලා ඇති වෙන වේදනාවට ආශා කරලා අර ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ උපමාවක් තමයි ඇතු වල්ලන්නේ යනවලු අඩි ඇතු මල්ලන්නේ කැලේ එතකොට ඇතින්නක් ගිහලා බඳිනවා. වලේ ඉන්න වන මුද්ද ඇතු අර ස්පර්ශයට ඇවිල්ලා ඇතින්නේ ගෑරෙනකොට මොකක්ද මොනවද දාලා අල්ලගන්න. අල්ලගෙන ඉතින් දෙනාවට පස්සේ දස්වැ වද දීලා මේ හිවිලා කරලා ජීවිතේ පුරාම වද හිංසා දීලා වැඩ ගන්නවා. ඒ ඇතා ඇතින්නගේ ස්පර්ශය ලැබීමට ගිහිල්ලා ඒ ඇතාට එන දුක් ගැට තමයි ඒ කියන්නේ. එතකොට මේ විදිහට මේ ස්පර්ශ ලැබීම නිසා මේක ආකාරයෙන් සංසාර දුක් වින්දා අනාගතේ දෙමින්දේ මේ ඒකාන්ත වශයෙන් දුක් සංවේසත්‍ය කියලා දැකෙන්නේ. ඒ වගේම තමයි මනස දැනෙන අරමුණු ඒ නිසා පහළ වෙන මනෝවිඤ්ඤාණ ඒ මනෝවිඤ්ඤාණ දැනීම මනෝවිඤ්ඤාණ මනස සා මනස දැනෙන අරමුණු කියන තේනම කොටස් වලට කියන්නේ මනෝස්පර්ශය කියලා මේ මනෝස්පර්ශය ඒ මනෝස්පර්ශය නිසා පහළ වෙන වේදනාවත් කොහොම දුකක් වශයෙන්ම දකින්නට මේව දුකක් වශයෙන්ම දකින්නකොට මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛය මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය කියලා හැමිටම පැහැදිලිව පේනවනะ මේවා කෙරේ කල කියනවා විරාගයක් ඇති වෙනවා නිබ්බිදාවක් ඇති වෙනවා හැලෙන්නේ නැහැ බැඳෙන්නේ නැහැ ලං කරගන්නට නෙවෙයි හැඟීමක් ඇති වෙන්නේ අනී මේවා අතහළ යුතුයි අතහළ යුතුයි මේවා බදාගෙන උපාදාන කරගෙන සිටීම තුලින් නැවත නැවත සංසාර දුකට මේ පත් වෙනවා මිදින්නට සිදෙනවා මම මේ සියල්ලම අතහැරිය යුතුයි කියන අවබෝධය සිත තුලින් නිරායාසයෙන් ඇති වෙනවා ඇති වුණොත් සියල්ලම සිතින් අතහරිනවා අතහරින්න දෙයක් නැහැ අතහැරෙනවා සියල්ලම අතහැරියොත් එහෙම තමන්ගේ ඇඟයි මෙදිවාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහයි බාහිර ලෝකයේ කොටස් සියල්ලම මම අතහරිනවා කියලා අතහැරියොත් එහෙම සම්පූර්ණයෙන්ම සිතට කය නොකෙනී ගොස් කිස්මෝ ශූන්‍යතාවයක් අත්දකින්නට පුළුවන් භාවනාවේ ඉහළ දැනීම ලැබුවාට ඉහළ අත්දකින් ලැබෙන ඔය අතහැරීම තුළින් පහළම මට්ටම කෙනෙකුට මේ ශූන්‍යතාවේ අත්දකින්නට ලැබෙන්නටත් පුළුවන් සමහරට නොලැබෙන්නටත් පුළුවන්. ඒ ශූන්‍යතාවේ අත්දැක්කොත් එහෙම ඒදී ඒ ශූන්‍යතාවේ පවා නිත්‍ය ධර්මයක් නෙවෙයි අනිත්‍ය ධර්මයක්. ඒකත් සංස්කාර ධර්මයක්. ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මයක් නෙවෙයි. ඒක තියෙනකොට මම මගේ කියලා ගත්තත් නැතුණාට පස්සේ මම මගේ කියලා ගන්නට දෙයක් නෑ. අන්නේ අවබෝධයේ ඇතිකරගෙන ඒකත් අනිත්‍යෝ අනාත්මෝ සංස්කාර ධර්මයක් කියලා මෙනෙහි කරන්න ඊට පස්සේ ඊට වඩා විශ්ව ස්වභාවයක් ඇති වෙන්නේ ඒකත් අනිත්‍යෝ අනාත්මෝ සංස්කාර ධර්මයක් කියලා සීකරන්න ඊට පස්සේ යන්තා දේවල් ඇති වෙනවා සිතර යන්තා සියුම් සියුම් තත්ත්වවලට සිතපත් වෙනවා සෑම එකක්ම අනිත්‍යෝ අනාත්මෝ සංස්කාර ධර්මයි කියලා අතහරින්න මේ සියල්ල මත හැබැයි අන්තිමට යනකොට කොතෙක් අනිත්‍යයි අනාත්මයි කියුවත් නැති නොවන ශාන්ත වූ නිවීමකට පත් සිත නතර වේ. ඒ දැ කොච්චර අනිත්‍ය අනාත්මයි කියවත් ඒ තත්ත්වෙ ඉක්මව යන්නට බෑ. ඒ තත්ත්වෙ දෙපත් වෙන ඒ තත්ත්වෙම සිදෙන. මේ ශූන්‍යතාවයේ සිටපත් වෙන තරඟ කරගත යුතු දෙයි. ඒක ඔය කොහොමද ඒ දිබන්දරේ වැඩකලේ තෝ ආකාර රාශියක් වෙනවා මේ එකක් අපි ප්‍රකාශ කරේ. එතකොට එහෙනම් ශූන්‍යතාවයට පත් කරගන්නට බැරි නම් වෙන විදිහකට අපි කටයුතු කරන්නට ඕන මේ සත්‍යයේ දික්ක ප්‍රමාණය කර සෝවාන් ගියම සඳහා. පළමුවෙන්ම තේරුම් ගන්න ඕනේ මේ දක්වා කියපු මේ පංචස්කන්ධ ධර්මයන් අනාසය, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ. ඊට අමතරව ඈතේ රූප, සක්ක විඥාන, සක්ක සම්පස්ස වේදනා ආදී ඔක්කොම දේවල් දුක්ඛේ දුක්ඛ සංදේශ අධ්‍යක්රාදී වශයෙන් අවබෝධය ඇති කරගන්න. ඒ අවබෝධය ඇති කරගෙන ධම්මදාන තවන්ට තවම ශූන්‍යතාවයකට පිටපත් කරන ඒක මායමෙන් නිවනට පිටපත් කරලා පස්සායදී කියන විරුද්ධ කරගන්නට නැහැ කියනවා නම් තමන් බලන්න මේ ආකාරයෙන්. ඇහැට පෙනෙන රූප දැකලා යම්තාක් දේවල් චිත තුළින් ඇති කරගන්නවා කියන්නේ තමන්ගේ සිටිවිලි ධම්ම ටිකක් ඇති වී නැති වී යාම පමණයි. මේක දෙදරවල වලට ගියාට පස්සේ මේ විදිහට ක්‍රියාත්මක කරලා බලන්න. ඇහැට ප්‍රිය රූපයක් දැකලා ඉඳලා සබ්බත ආසාදෙ පිළිගනි. මේ සත්‍යයක් මේ සත්‍යයක් කියලා ටෙලිවිෂන් දර්ශනයක් හරි මොකක් හරි බල බල හින් කරා. මේක මගේ සිත තුළ ඇති වෙන සිතිවිල්ලක් විතරයි ඉන්නේ කියන අවබෝධය ඊට පස්සේ ඇති කරගන්න. ඒ කියන්නේ ඇහැට පෙනෙනා රූපේ රූපේ දැකලා දැන් මේක ලස්සනයි 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 කියලා හිතනවා. ඒක තමයි හිතේ තියෙන සිතිවිල්ල. ඒ රූපේ දැකාට පස්සේ සුඛාසාදයක් ගෙන දෙනවා. ඒ සුඛාසාදය තමන්ගේ සිත තුළ පහළ වෙන නාමවත් පැතිද වෙන දෙයක් නෙවෙයි. මේ තමන්ගේ හිත තුළ පහළ වෙන නාම ධර්මයක් මෙතන තියෙනවා කියලා ඒක අවබෝධ කරගෙන මේ නාම ධර්මයම අයින්කොළොත් මොකද තත්ත්වය කියලා නාම ධර්මය අයින් කරනවා. අර ඉස්සෙල්ල ඇලියදී බැඳි බැඳි ආසාවෙන් ආසාද ගෙන දෙන්න ඒ රූපයේ දේශම ඔය නිකම් බලහන් ඉන්නද පුළුවන්. මොකක්වත් එක දෙන්නේ. හිත තුළින් ඇති වෙන නාම ධර්ම මේ. මේක ඉතාම ගැඹුරු කාරණාවක් මම කියේ. මෙයට ඒක අවබෝධුනේ යන්තා ගැඹුරටද ඒ සාන්තුරට ඒකෙන් ලැබෙන ඵල ප්‍රෝධින උසස් වෙනවා. ඕනෑම රූපයක් දැකලා ලක්ෂණයි හොඳයි හොඳයි කියකිය ඇලෙනවා නම් ඒ ඇලීම බැඳීම ආශාව සන්නාව ආදරය ආදී හරි. ඒ රූපය දැකලා ගැටීම ඊර්ෂ්‍යාව ක්‍රෝධේ වෛර වැනි දෙයක් දැන් කියන ඒ ඔක්කොම සාමාන්‍යයෙන්ම සිතිවිලි ටිකක් ඇතිවලා නැති වෙනවා වෙන දෙයක් නෑ. අපි යන භාෂකේ යන භාෂකේ යනකොට දඩින රටෙන් රූප කෙරෙහි බල බල ආශා කරන පුද්ගලව මම දන්නා. මේ කාලේ එහෙම පුද්ගලව අපි ඇසුරු කරලා තියෙනවා. එනේ මේ මිනිස්සු දන්නේ නැහැ මේ තමන්ගේ සිත තුළ සිටිවිලි ධර්ම ටිකක් ඇති වී නැති යම් විතරයි මෙතන තියෙන්නේ කියලා. ඉතින් ওই සිටිවිලි ඇතිල නැතිල ගියාට පස්සේ මොකක්ද වෙන්නේ? ඒ සිටිවිලි ඇතුණ නැතුණ කියලා තිබෙන්නේ මොකද? මේක තේරුම් ගන්නට බෑ මොඩකම තියෙන තාක්කල්. ඒක නිසා ඉතින් ඒ වෙපැටිලි පැටිලි දඟලන මේක අවබෝධ කරගන්න මුළු ලෝකෙම කියන්නේ ඔය විදිහට නාම ධර්මයක් සමාදේශිත ප්‍රක්‍රියාවක වීම කොහොමද කියන දේ මේ. මේ නාම ධර්ම වල ස්වરૂපය මොකක්ද? ඇතුණක් ප්‍රයතුණක් නැතුණක්. ඔය නාම ධර්ම ඇතිවීමෙන් තමයි මම මගේ කියන්නේ. ආත්මය කියන්නේ සත්‍යය දිත්තේ තියෙන තැන. එදින මේ ඇති වෙන නාම ධර්ම නැති වෙනවා නම් නැති වුණාට පස්සේ මොකද්ද මම මගේ කියලා ගන්න තියෙන්නේ මේක හොඳට ගැඹුරින් අවබෝධ කරගන්න මේ කරුණ අවබෝධ වුණාට පස්සේ දැන් තවම ශූන්‍යතාවයකට සිතපත් කරගන්න නැති වුණා නම් ටිකක් සිත සමාධිමත් වෙන විදිහට භාවනාවක් කරලා ඊට පස්සේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බල සිටින්න පංච සුභාදානස්කන්ධයේ සුද්ධියඥාන පස්සේ විහෙරද කියලා බුදුහාමුදුරුව ඒක නිසා කියන්නේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බල සිටින්න ඒ නැතිවීම නැතිවීම බලබලා සිටනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒවා අනිත්‍යයි 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 කියලා හිත හිතා ඉන්නේ කෙනෙක්. අනිත්‍යයට යන විට අනිත්‍යයට යන බව දකිනවා. ඇති වෙන විට ඇති වෙන බව දකිනවා. උදාහරණ වශයෙන් අපි කියමු ආස්වාස්කසා තරමන කරගෙන බහනා කරනවා නම් ආස්වාස් කරනවා අපි දුම් පපු ප්‍රදේශයේ ඉදිරියට 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 විශේෂ යනවා උදර කොට ඉදිරියට විශේෂ ඉදිරියට යනවා අපි ආස්වාස් කරනකොට පපු කොටස උදර කොටස පහළට 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 ඇකිලි ඇකිලි යනවා දැන් මේ මම බලනකොට සමාධියක් ටිකක් දෙනවා කියනවා සමාන්ට තේරෙනවා ආස්වාස් කරනකොට මේ ශරීර කොටස ඉදිරියට 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 ඇති 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 යනවා ආස්වාස් කරනකොට මේ ශරීර කොටස නැති 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 යනවා ඒක ඇති වෙනකොට ඇති වෙන එක දක්නවා නැති වෙනකොට නැති වෙනවා. ඒක ආශ්‍රාත ඒ ඇත්තම ආශ්‍රාත කියලා හිතුවනම් එහෙම ආශ්‍රාතකේ සංඥාව ආශ්‍රාත කියනකොට නැති වෙනවා. ආයත් ආශ්‍රාත කියන සංඥාව ආශ්‍රාත කියනකොට නැති වෙනවා. නැත්තම් ඇති වෙනවා ඇති වෙනවා කියනවා කියලා හිතුව සිටිවිලි ටික නැති වෙනකොට නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා කියනකොට අර ඇති වෙනවා කියපු සිටිවිලි ටික නැහැ. ඔක්කොම නිරුද්ධ වෙනවා. ඒකත් සංඥාවක් නෙවෙයි මේක දෙයක් මේ වෙලාවට යම් කිසි සුඛ වේදනාවක් එහෙම දැනෙනවා සියුම් හරි වේදනාවක් හරි නැත්නම් දුක් වේදනාවක් හරි දැනෙනවා ඒකත් ඇති වෙනකොට ඇති වෙන බව දකින්නට ඕනේ නැති වෙනකොට නැති වෙන බව දකින්නට මේ අනිත්‍ය 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 කියලා සීපත් වෙනවා ඒ ලසංස්කාර සිටිවිදන් ඒකත් ඇති වෙනකොට ඇති වෙනවා කියලා දකිනවා ඒ සිටිවි නැති වෙනකොට නැති වෙනවා කියලා දකිනවා විඥානේ බැහැීම තමන්ගේ මනෝ විඥානය මෙතෙන්දි බැරි ප්‍රක්‍රියාවක් පානේ කාය විඥාන 15 වෙනි පාර සෝත විඥාන 15 වෙනි පාර කන ශබ්දාදී ඇතේ ඒවා ඇති වෙනකොට ඇති වෙන බව දකින්න නැති වෙනකොට නැති වෙන බව දකින්න මේ විදිහට පංචස්කන්ධයේම ඇතිවීම නැතිවීම දැක දැක වාසය කෙරෙයි එහෙම කරන විට මේ සෑම මොහොතක් පාසාම අනිත්‍ය දැනවනා මෙතන මම කියලා ගන්නට මගේ කියලා ගන්නට මොනවද ඉතිරි වෙන්නේ කියලා බලන්න ඊළඟ එහෙනම් බලනකොට තමයි තේරෙන්නේ මේ මොකක්වත් මම මොගේ කියලා ගන්න දෙයක් නෑ නේද ඔක්කොම අනාත්ම ධර්මයි කියලා. මේ හරියට අවබෝධ වෙනකොට අනිත්‍යයෙන් මේ විදිහට අනාත්ම ලක්ෂණය ප්‍රකටව අවබෝධ වෙනකොට මේවා නිරුද්ධ වෙවි නිවිනිවි යන ආකාරය දකින්නට පුළුවන්. ඒ කියන්නේ හරියට පහනක් දැල්ලි තියනවා නම් ඒ පහන් ටික නිමුණට පස්සේ එතන ඒ පහන් දැල්ලිච්චි පහන් දෙක බැලුවට පස්සේ එතන කිසි දෙයක් නැති කළුවරක් වගේ නේ තියෙන්නේ. අන්ධකාරයක නම් මේ පහන් දැල්ලලා තිබෙන්නේ පහන් ටික දැන් සක් වෙනවා දැන් නිමලා දැන්න. නිමුණට පස්සේ එතන මොකක්වත් නැහැ. අන්න ඒ වාගේ මේ වැගේ නිරෝධය දකින්නට පුළුවන් අනිත්‍යයෙන් අනාත්මය අවබෝධ කරගෙන මේ පංචස්කන්ධයේම අනිත්‍ය දේශ බල බල සිටින රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම සිට නොකෙනී දුස් කලවරක් වටනවා වෙන්නට පුළුවන්. නැත්නම් රූපයේ එක එක කොටස් සමහර කොටස් පමණක් නොකෙනී දුස් කලවර වටනවා වගේ නිරුද්ධ වී යන්නට පුළුවන්. එතකොට මේ නොකෙනී ගිය කොටස් කෙරෙහි අවධානය යොමු කරන්නේ නැතුව පෙනෙන කොටස් කෙරෙහි පමණක් අවධානය යොමු කරලා ඉතිගින් නැතිින් බල බල සිටිනට මුළු රූපස්කන්ධයේම නිවි යාමකට බඳුන් වේවි. එසේ රූපේ නිවි ගියොත් ඒකට කියනවා රූප නිරෝධයකට සිටපත් වෙනා කියලා. රූපේ නිරුද්ධ වුණා කියන්නේ රූපේ නැතිලා ගියා කියන එක නෙවෙයි තමන්ගේ හිතට තේින්න කියන්නේ. ඊට පස්සේ තිතේ ප්‍රයත්න පමණයි තියෙන්නේ ඒක නිරුද්ධ කරන්නට ඕන. ඒක නිරුද්ධ කිරීමට අර කලින් මා කියවන්නේ ශූන්‍යතාවය කිසිභාවයකට සිටපත් වෙන කටයුතු කළ යුත්තේ කෙසේද කියන අන්න ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් ඒ මනසේ තියෙන ප්‍රයත්නක් නිරුද්ධ කරන්නට පුළුවන්. ඒතකොට ඉස්සල්ලා කරපු නාමයන්ගේ නිරෝධයත් පසුව ඉස්සල්ලා කියපු රූපයන්ගේ නිරෝධයත් පසුව තියෙන නාමයන්ගේ නිරෝධයත් කියන මේ නාම රූප නිරෝධ දර්ශනය දැකීම තුළින් කෙනෙකුට නිවනට සිටපත් කරගන්නට පුළුවන්. මේ කටයුතු කර කර ඉන්න විට රූපේ නිරන්තරයෙන්ම ඇති වී තී නැති නැති යන ආකාරය දකිනවා නම් ඒ දකින සිත ඇති වී තී නැති නැති යන ආකාරයෙන් දකිනවා නම් මේ සෑම මොහොතකම මේ ඇඟක් නැතිනවා සිතක් නැතිනවා මේකෙ මොනවද මම කියලා මගේ කියලා ගන්නට ඉතිරිවන්නේ කියන අවබෝධයවත් අඩු වශයෙන් ඇති කර ගන්න බලන්න. කවදා හරි දවසක නිවන් ලබා ගැනීමට ඒ අවබෝධය උපකාරී වේ. යසත් විශ්ෂෙන් ඒ අවබෝධය ඇති කර ගන්න බලන්න. දොස් මේ දක්වා කියපු කරුණු වල සාරාංශය කියන්නට කාලය අවකාශ දෙන්නේ නැහැ. වෙනදා වගේ සාරාංශයක් අද ප්‍රකාශ කරන්නේ නැහැ. මේ නිසා මේ අදෝ පිළිපදින තුලින් මේ අට මේ ජීවිතයේදීම හෝ කවර භවයකදී හෝ නිවස ලබා ගැනීමට මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රසේකාන්ත වශයෙන්ම හේතු වාසනා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව මෙතන නිම කරනවා. දෙවියන් දෙමින් දෙනු ආකාශත්තාට කියන පාඩියෙම ආකාශත්තාට බුම්මත්තා දේවානාගා මහිද්දීකා පඤ්ඤන්තං අනුමෝදිතා චන්දත් අංග සාසනං ආකාශත්තාට බුම්මත්තා දේවා ආකාශට්ටාදී බුම්මට්ටා දේවානාගමයිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරන්තු මං පරන්ති ප්‍රාර්ථනේ කනිමිනා පුඤ්ඤ කම්මේන නාමින් බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යා වන් හෝතු සබ්බ දුක්ඛා පමිච්ඡතු මේකල කෘතේලං කුසල සත්‍ය මේකල නිසං සිඳ වාසනාව සත්‍ය දා වේවා දිවාදන සේලිස්ස නිත්‍යං උද්ධාපිතානෝ සස්සාවෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ උච්චේ අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිද්දතු සුපත්තේ වානිවසල දීවා